යෝජනා අංක 2 3 4 5 6
දෙවෙනි එකසිය
අංක 2
රෝහණ
රෝහණ බණ්ඩාර මැතිතුමා Order, please.
Pagatri adde.
Veerasumana Veerasingha mantrituma mulasaneyata paminne.
Katha karanne din.
Obathuma katha karanna.
Memo kathawath karanne. Yojana karala.
Yojana idiripat karanna.
ගරු මුල් අසන වුණ ගරු මන්තුමනි මා විසින් අද දවසේ මේ ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණනය සහ නීති අංශයේ ශක්තිමත් කිරීම වැඩසටහනක් සකස් කිරීම කියන මාතෘකාව යටතේ වර්තමානයේ වන විට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා සංගම් රසක් අතිශය දූෂිත තත්ත්වයට පත්වී ඇත. ඇති හේයින් එම තත්ත්වයේ මැඩපවත්වීම සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ විගණනය සහ නීති අංශ ශක්තිමත් කිරීම රජයේ විසින් වැඩසටහන සකස් කරනු ලැබිය යුතුයයි මෙම පාර්ලිමේන්තුවේ යෝජනා කරයි. ගරු මූලාසන ඔබවන ගරු මන්තුමනි මම හිතන්නේ අපි කීප අවස්ථාවක මේ ක්‍රීඩාව සම්බන්ධව මේ පාර්ලිමේන්තුවේ විවාද කරා. අපි විවිධ අවස්ථාවන් වල ඒ සම්බන්ධව ක්‍රියාමාර්ග ගන්නවා කියන තැනට යෝජනා කරා වුණාට අද වර්තමානයේ තවමත් ගත්තාම අපේ රටේ ක්‍රීඩාව දවසෙන් දවස වලපල්ලට යන තත්ත්වයක් තමයි අපිට දකින්න තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම මේ ක්‍රීඩාව කියන එක බොහෝ වෙලාවට අපි වගේ පීඩිත දුප්පත් රටකට අපිට ලෝකයේ ජයග්‍රහණය කරගන්න තියෙන ලෝකයේ අවධානය යොමු කරගන්න හැකියාව තියෙන විෂයක්. එතකොට මේ විෂයට අපේ රටේ ගත්තාම විශාල දක්ෂතාවයන් තියෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල ප්‍රමාණයක් අපේ රට තුල බිහි වෙලා තියෙන අනාගතය තුල බිහි කරගන්න හැකියාව තියෙන බොහෝ ක්‍රීඩකයින් ගම්මුලම ඒ තමන්ගේ දක්ෂතාවයෙන් යටපත් වෙලා අවසනාවන්ත විදියට අපේ රටට සහ ඒ එයාගේ කුසලතාවයන් රටට පෙන්වා ගන්නවත් හැකියාවක් නැතුව අවසනාවන්ත විදියට සියලු දේවල් අපෙන් ගිලිහිලා යන තත්ත්වයක් තමයි අපි වර්තමානයේ තුල දකින්නේ. ඒකට විශේෂ වශයෙන් හේතුව තමයි අපේ රටේ එකසේ සමහර ක්‍රීඩාවන් සඳහා පමණක් විශේෂ අවධානය යොමු වෙච්චි ක්‍රමවේදයක් අනුව ඒකට විශාල වශයෙන් මුදල් ගලාගෙන එනවා. ඒ හරහා ඒ මුදල් ටිකෙන් ඒ සංගම් ටික නිර්මාණය කරන්නේ සංගම් හරහා බොහෝ වෙලාවට මේ රටේ ක්‍රීඩාවට අවශ්‍ය කරන ශක්තිය ලබා දීම වෙනුවට ඒ කට්ටියේ එන මුදල් ටික තමන්ගේ පරිභෝජනයට නැත්නම් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් යොදා ගනිමින් තමන් වටා ඉන්නා වූ කණ්ඩායම් නඩත්තු කරගෙන තමන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් කටයුතු කරගෙන යන ආකාරයක් තමයි අපි දකින්නේ. ඒ නිසා අපේ මේ ක්‍රීඩාව ආරක්ෂා කරවා ගැනීම මම හිතන්නේ රටක් විදියට අපිට විශාල වශයෙන් වැදගත් වෙනවා. ඒ නිසා අපි මේ විශේෂයෙන්ම මේ මොහොත වෙනකොට අපි දැක්කා පහුගිය T20 World Cup එකට අපේ රටේ ක්‍රීඩකයෝ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඉදිරිපත් වුණා. අවාසනාවන්ත විදිහට පළමු වටේම අපේ ලංකාව මේ ලෝක සූර්තාවේ දිනාගත්තු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද ඒ තත්ත්වයට පත් වෙලා පළමු වටේම ගිවිසි වෙලා ගෙදරට එන තත්ත්වයට පත් වුණා. ඉතින් විශේෂ වශයෙන් අපි ගත්තාම කුඩා දරුවෝ පවා හැල්ලුවට ලක් කරන ගං වතුර කියලා ගෙදරට එන්න හොඳම අපි දැක්ක කුඩා දරුවෙක් මාධ්‍යයේ කියනවා අනේ දෙයියනේ දැන් අපේ ක්‍රීඩා කණ්ඩායමට තියෙන හොඳම විකල්පය තමයි ලංකාවට ගං වතුර එනිසා අපි හදිසියේ ලංකාවට යන්න ඕන කියන තැනට පත් කියලා එන්න තියෙන එක තමයි තියෙන්නේ කියලා අවසාන තරගෙට මුණ දෙන්න කලින්ම මේ කුඩා දරුවෙක් කියනවා. ඒ නිසා කුඩා දරුවට තේරෙන தত্ত্বය අපේ රටේ මේ ක්‍රිකට් පරිපාලනය ඇතුළු සිල් දෙනාට තේරෙනවද කියන කාරණේ නිසා මේ කියන්නේ ක්‍රිකට් තරඟ පැවත දුනත් මම හිතන්නේ මේ පරිපාලනය කරන අයයි ක්‍රීඩා සෙල්ලම් කරන අයයි හැමදාම දිනු. හැබැයි රටේ සුවිශාල වූ ජනතාවක් මේ ක්‍රිකට් ක්‍රීඩාව දිහා බලාගෙන දහසකුත් බලාපොරොත්තු එක්ක ලංකාවටලා රූපවාහිනී තිරේ ගාවටලා ඉඳගෙන මේ ජයග්‍රහණයන් අපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා. අවසානයේ මොකද්ද වෙන්නේ? සියලු බලාපොරොත්තු සුණු විසුණු වෙලා මේ කණ්ඩායම් පරාජයට පත් වෙලා ගෙදර යනවා. එතකොට මේ අයගේ අපි දැක්ක විනය බොහෝ තැන්වල පිරීලා තියෙනවා. එතකොට මේ සියලු දේවල් තමන් මුදල් මත පමණක් ක්‍රියාත්මක වන තැනට පත්වීම හරහා තමයි මේ රටේ අතීතයේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෝ අපි දැක්ක විශාල කැපවීම කරගෙන පුහුණු වීම කරන්න තමන්ට පහසුකම් නැතුව තියෙන කාලවකවානුවල පවා ඇවිල්ලා තමන්ගේ පුද්ගලික ධනය කැප කිරීම කරගෙන ක්‍රීඩාව වෙනුවෙන් තමන් උපරිම කැපවීම කරලා තමන්ගේ දක්ෂතාවයන් වර්ධනය කරගෙන තමයි මේ තත්ත්වයට ආවේ. හැබැයි අද වෙනකොට ක්‍රිකට් ක්‍රීඩාවට ඒ අතීතයේ ක්‍රීඩකින් කරපු කැප කිරීම නිසා ලැබිච්ච වරප්‍රසාද තුල වර්තමානයේ බිහිවෙන්නා වූ ක්‍රිකට් ක්‍රීඩකයෝ ඒකේ කිසිදු වටිනාකමක් නැතුව රට කියන එකත් අමතක කරලා තමන්ගේ පුද්ගලික කුසලතාවයන් වර්ධනය කරන තමන් මේ රටේ ලෝකේ බැබළෙන තාරකාවක් බවට පත් වෙනවා කියන එකත් පසක තියලා තමන් යම්කිසි දස්කතාවයන් ප්‍රමාණයක් පෙන්නලා සහ තමන් එන්නා වූ පැලැන්තිය තුල තමන් ආරක්ෂා කරන්න පෙළඹෙන්නා වූ කණ්ඩායමගේ ආශිර්වාදයෙන් මේ කණ්ඩායමට ආවයින් පස්සේ දැන් අද තුල රට තුල මේ ක්‍රියාත්මක වෙමින් යන නිසා මේ අවාසනාවන්ත තත්ත්වෙන් මෙරට රටේ ක්‍රීඩාව මේ ක්‍රිකට් ක්‍රීඩාව ගැන මම ප්‍රධාන වශයෙන් කියන්නේ අනිත් ක්‍රීඩා වලටත් මෙනි තත්ත්වයක් තමයි අපි කියන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩාවට ලැබෙන්නා වූ සුවිශාල වූ වරප්‍රසාද ප්‍රමාණය නැත්නම් මුදල් කන්දරාව හරහා මෙරටේ විශාල දූෂණයකට පාර කැපෙමින් තියෙනවා කියන එකත් අපි බොහොම පැහැදිලි. නිසා අපි මොන දූෂණේ කරගත්තත් ප්‍රශ්නයක් නැහැ එක්ක අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරලා. ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා කරගන්නට මේ එක පැලැන්තියකින් පවණක් එක කණ්ඩ එක ප්‍රදේශවලින් පවණක් මේ ක්‍රීඩාවට ක්‍රීඩකින් එන එක නෙමෙයි අවශ්‍ය වෙන්නේ. සැබෑම දක්ෂයෝ ගම්වලම පරවෙලා යන්න පුළුවන්. ඒ නිසා ගමට මේ ක්‍රීඩාව ගෙනියන්න මෙච්චර මුදල් කන්දරාවක් ගැවසෙන ක්‍රිකට් ආයතනයට බැරි වෙලා තියෙනවා ග්‍රාමීය මට්ටමට මේ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනියන්න. ගමේ එන හොඳ තරුණයන්ට නැත්නම් හොඳ ලාබාල ක්‍රීඩකින් මේ රටේ ක්‍රීඩා කරන තැනට ගේන්න පුළුවන් හොඳ වැඩපිළිවෙලක් සකස් කර ගැනීමට හැකියාවක් ලැබිලා නැහැ. ඒ නිසා මේ එන මුදල් මොනවටද යන්නේ? අපි දැක්කා මේ පහුගිය කාලේ ක්‍රිකට් ගැනම අපි විවාද කරන අවස්ථාවේ දැක්කා මේ රටේ ඒ ගයෙන් වෙච්ච දූෂණ ප්‍රමාණය කොච්චරද කියන එක අපිට යම් කිසි ප්‍රමාණයකට අවබෝධ කර ගැනීමේ හැකියාවක් ලැබුණා. ඒවට අහුම්කම් දෙනකොට ඒ නිසා මේ ගනුදෙනු කිරීම වලදී විශාල වශයෙන් මේ දූෂණයන් සිද්ධ වෙනවා. ඒ නිසා මේ කණ්ඩායම මේ මෙව අරගෙන ඒ වගේ තියෙන නීතියේ හිඩැස් වලින් රිංග රිංග බොහොම කටයුතු කරනවා කියන එක අපිට බොහොම පැහැදිලිව පේනවා. ඒ නිසා අපිට පාර්ලිමේන්තුව විදිහට මේ රටේ ක්‍රීඩාව ආරක්ෂා කර ගැනීමට අපිට වගකීමක් තියෙනවා. ඒ නිසා මේ රටේ ක්‍රීඩා ආයතන බාර දෙන පුද්ගලයින්ට අපි දිසානතියක් නිර්මාණය කළා දිය යුතුන අපි නීති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම තියෙන නීති හරහා ඕ මේ ගෙනියන්නා වූ ක්‍රියාකලාපය විවේච නැත්නම් අඩුපාඩු ටික හඳුනාගෙන මෙයට දඬුවම් දිය යුතු අයට දඬුවම් ලබා දීම සඳහා අපි තව තවත් නීති ශක්තිමත් කරලා කටයුතු කළ යුතු තියෙනවා. මේ ඒ නිසා අපි යෝජනා කරනවා මේ කටයුත්තට ඔබතුමාලා අවධානය යොමු කරන්න. ඒ වගේම අනිත් පැත්තෙන් මේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා අපිට ලැබෙන්නා වූ විශාල ශක්තිය නැත්නම් විශාල ආර්ථිකමය හැකියාව අපි පාවිච්චි කරලා අනිකුත් ක්‍රීඩාවල් ගොඩනගා ගන්නට කටයුතු කළ යුතුයි. අපි දැන් අපේ ඒ වගේම අද වෙනකොට අපි පිරිමින්ගේ ක්‍රිකට් ක්‍රීඩාව අපේ පැත්තෙන් දුර්වල වීගෙන යනකොට කාන්තා ක්‍රිකට් කණ්ඩායම යම් කිසි ප්‍රමාණයකට ඉහළට එනවා. හැබැයි ඒකෙත් නායිකාව යම් කිසි දවසක ක්‍රීඩාවෙන් සමුගත්තට පස්සේ ඒ ක්‍රිකට් කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තත්ත්වෙන ඉරණම මොකද්ද කියන එක අපි තාම සැලසුම් සකස් කරගෙන නැහැ. එක ක්‍රීඩිකාවක් වටා පමණක් නිර්මාණය වෙමින් අපේ ක්‍රීඩාව ජයග්‍රහණය දක්වා යන තත්ත්වයක් තමයි කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තියෙන්නේ. ඒ නිසා එක පුද්ගලයෙක් කියන එක නැතුව අපි කණ්ඩායමක් තත්ත්වයට ගෙනියනට හැම මේ දෙකම කාන්තා එකයි පිරිමි ක්‍රිකට් කණ්ඩායමයි දෙකම ගොඩනගන්න ඕනේ. නිසා මේ නීතිමාලාවල් සකස් කිරීම විශේෂයෙන්ම දූෂණේ සම්බන්ධයෙන් වෙන දේවල් ආරක්ෂා කර ගැනීමට අපි මොන ආකාරයෙන් හෝ කටයුතු කළ යුතුයි කියන කාරණේ මතක් කරනවා. වගේම අනිකුත් ක්‍රීඩාවල් ගත්තහම මේ රටේ අපි හැමෝම දන්නවා ක්‍රීඩාවට දරුවෙක් යොමු වෙනවා නම් අපේ රටේ එක පැත්තකින් තමන්ට මෙහරා ඉස්සරහට යන්න පුළුවන් හැකියාවක් ලොමු වෙනවා. වගේම සෞඛ්‍ය සම්බන්ධ පුරවැසියෙක් අපිට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා අපිට ක්‍රීඩාවට යොමු කිරීම තුළ. හැබැයි අද අවාසනාවට ක්‍රීඩකයෙක් මුල් අත්පොත් තියන්න ඕනේ පාසලේදී. පාසල්වල අද වෙනකොට ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම අතහැර දාන තත්ත්වෙට පත් වෙලා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මුල් කරගත්තාම පටන් ගත්තාම පළවෙනි වසරේ ඉඳලාම දෙමව්පියෝ තමන්ගේ දරුවාව කටපාඩම් කරන අධ්‍යාපනය තුල අරගෙන ගිහිල්ලා මේ හොඳ පාසලකට
දාඩි දෙකක් කාලයක්
තියෙනවා. තව හොඳ උසස් පාසලකට ගෙනියන්න ඕන කියන හැඟීම තුල ඉඳගෙන මේ අපි එක පැත්තකින් එක අධ්‍යාපනයටත් බලපාන අධ්‍යාපනයේ අපේ සෑම පාසලකටම එකම විදිහේ වරප්‍රසාද නැත්නම් එකම විදිහේ පහසුකම් ලබා නොදීම නිසා කියන කාරණේ තුල සමාජය තුල ඇති වෙලා තියෙන ප්‍රශ්න තුල මේක ඇති වෙලා තියෙනවා. ඒ නිසා පාසල් පද්ධතිය අධ්‍යාපන ක්‍රමය හැඩගස්වන්න ඕන එක වෙනම දෙයක්. හැබැයි ඒ වගේම මේ එක වසරට යන දරුවාගේ ඉඳලා ඒ හැම දරුවෙකම අපි දන්නවනේ කැලයක් ගත්තාම කැලේ විවිධ කණ්ඩායම් ඉඳියාම තමයි කැලේ ලස්සන වෙන්නේ. ඒකේ සත්තු විශාල එක එක ජාති සත්තු ඉඳියාම එක එක ජාතියේ ගස් කොළන් තිබ්බාම තමයි ඒ කැලේක අලංකාරත්වය. ඒ නිසා ඒ වගේ තමයි අපේ සමාජය ගත්තාම එක එක ශේෂ්ඨයන් වල දක්ෂ දරුවෝ කණ්ඩායම් ඉන්නවා. ඒ නිසා සමහර දරුවෝ දෙමව්පිය බලාපොරොත්තු වෙන්නේ අධ්‍යාපනයෙන්ම. මොකද දෙමව්පිය අම්මටත් ඕන නැන්නේ හොඳ ඉස්කෝලේකට දරුවෝ දාගන්න ඕනේ. ඊට පස්සේ ඊගාමතර අපේ දරුවා මේ මෙච්චර ලකුණු ප්‍රමාණයක් ගත්ත කියලා Facebook එකේ දාගන්න ඕනේ. හන්දියේ කතා කරනකොට කඩපිල්ලේ කතා කරනකොට අම්මට මේක කියන්න ඕනකම නිසා මේ විශාල වශයෙන් මේක උනන්දු වෙන. හැබැයි ඒ දරුවා සැබැහිම දක්ෂතාවය තියෙන මොන විශේෂයටද කියන එක හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් අප රට තුල ක්‍රියාත්මක කළා නැහැ. ඒ නිසා මේ පාසලට ක්‍රීඩාව අනුයුක්ත කරලා එක වසරේ ඉඳලම
ක්‍රීඩාව ප්‍රගුණ කරන්නට ක්‍රීඩාවෙන් දක්ෂතා තියෙන දරුවන් එතනින් හඳුනාගෙන ඒක ක්‍රමානුකූලව ඉදිරියට ගේන්න පුළුවන් වැඩපිළිවෙලක් සකස් කරගන්න ඕනේ. ඒක රට පුරාම විහිද ගිහිල්ලා ඕනෑම ක්‍රීඩාවකට ග්‍රාමීය මට්ටමේ ඉන්න ගමේ අන්ත කෙරවලේ ඉන්න දරුවටත් හෙට මේ රටේ ජාතික තලයේ ක්‍රීඩා කරන්න පුළුවන් තලයේ ක්‍රමවේදයක් සකස් කිරීමට මේ අපි මේ විශාල වශයෙන් මුදල් ගැවසෙන සංගම් වලින් මුදල් ටිකක් අරගෙන හරි නැත්නම් රජයෙන් හරි මේ සඳහා අවධානය යොමු කරලා මේ කටයුතු කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ අවධානය යොමු කරන්නේ. ඒ නිසා මම විශාල විශේෂයෙන්ම මේ දූෂිතවත් බවට පත් වෙලා තියෙන. දැන් අද අපේ රටේ අපි දැක්කා ඉන්දියාව අද මේ වෙනකොට ජයග්‍රහණ කරා ගිහින් තිනවා IPL තරඟාවලිය හරහා කට්ටිය ක්‍රීඩකයෝ ගෙනල්ලා හැම ක්‍රීඩකෙම අධ්‍යයනය කරනවා. හැබැයි අපේ LPL එක එනකොට මේක පිටිපස්සේ අපි දැක්කා දැන් මේ වෙනකොටත් දූෂිත ගණනාවක් සිද්ධ වෙන තත්ත්වෙ නැත ඔට්ටු දාන්නන්ගේ තෝතැන්නක් බවට පත් වෙන තැනට මේක ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේවා ආරක්ෂා කරගෙන අනිත් පැත්තේ මම දැක්ක තව කියනවා ලංකාවේ නමට බදුළු ක්‍රීඩා කියලා ඉන්දියාවේ සෙල්ලම් කරනවා. ඒ නිසා මේ සම්පූර්ණම ක්‍රිකට් ක්‍රීඩාව කියන එක ඔට්ටු දමන්නන්ගේ සූදු දමන්නන්ගේ තෝතැන්නක් බවට ක්‍රීඩාවක් බවට පත් වෙලා තියෙන එක තුල ආරක්ෂා කරන අපේ රටේ ජයග්‍රහණයට ගෙන ආපු ක්‍රීඩාව අපි ලෝකයට මෙවැනි රටක් තියනවා කියන අවධානය යොමු කරපු ක්‍රීඩාව මෙරට සුවහසක් ක්‍රීඩා ලෝලින්ගේ හදවත් ආනන්දයක පස්සේ ක්‍රීඩාව ක්‍රිකට් ක්‍රීඩාව එච්චා මේ ක්‍රීඩාව ආරක්ෂා කරවා ගැනීම සඳහා මෙරටේ හොඳ නීති පද්ධතියක් සකස් කරලා මේ දූෂිතයින්ගෙන් මේ ක්‍රීඩාව ආරක්ෂා කරලා අපේ රටේ ක්‍රීඩා ලෝලින්ට සහ රටවැසියන්ට ගෞරවයක් ලබා දෙන ක්‍රීඩාවක් නිර්මාණය කළ දීම වෙනුවෙන් අපි සිල් දෙන කටයුතු කරමු කියන යෝජනාව කරමින් මගේ පළවෙනි අදහස දැක්වීම අවසන් කරනවා.
බොහොම ස්තුතියි යෝජනාව විස්තර කිරීම ගරු හේසා විතානගේ මැතිතුමා. ඕඩර් ප්ලීස්. මුලාසන සඳහා මදුරු විතානගේ ගරු මන්ත්‍රී. ගරු මූලාසනාරුඩු මන්ත්‍රීතුමනි, රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා විසින් අද දින ඉදිරිපත් කරන ලද ඉතා කාලීන වැදගත් යෝජනාව ස්ථිර කරමින් මගේ අදහස් දැක්වීම ආරම්භ කරනවා. අපි රටේ ක්‍රීඩාව ගැන වෙනදට වැඩිය කතා කරන වෙලාව. අපේ රටේ ක්‍රීඩාව ගැන වගකිය යුත්තන් කතා නොකරන මාතෘකාව ක්‍රීඩාව දියුණු කිරීම, මෙරටේ ක්‍රීඩාව නංවා සිටීම, මෙරටේ ක්‍රීඩාවේ තියෙන ප්‍රශ්න මොනවද කියන එක ගැන අධ්‍යයනය කරලි වෙලා ඒකට උත්තර හොයන එක අතෑරලා දාලා තියෙන වෙලාවක විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදියට ඔබතුමා මේ වෙලාවේ මේ යෝජනාව ගැනීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා කතා කරා ක්‍රිකට් ක්‍රීඩාවේ මේ වර්තමාන තත්ත්වය ගැන. අපි දිගින් දිගටම කතා කරා. ගරු සභාපතිතුමනි, මම මේ වෙලාවේ මේ රටේ සියලු ජනතාවට දැනගන්න කියනවා මේ අපි කතා කරාම මේ වෙනකොට අරගෙන තියෙන ක්‍රියාමාර්ග අපි ඒ කතා කරපු කාරණාවලට සාධාරණීකරණය කරන්න. අපි කිව්වම විගණකාධිපති වාර්තාවේ තියෙන දොස්වලට උත්තර හොයලා ක්‍රිකට් ආයතනය නිවර්දි කරගන්න අවශ්‍ය වටපිටාව හදාගන්න කියලා. වටපිටාව හදන එක නෙමෙයි කරේ, අපිට විරුද්ධව අධිකරණයට ගිහලා නඩු දාලා තියෙනවා මේ වෙනකොට රාජ්‍ය අමාත්‍යතුමනි හතරක්. මේ නඩු හතරටම වේදම් කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය. සාමාන්‍යයෙන් හේෂවිතානගේ වෙනුවෙන් නඩුවලට මාසෙකට රුපියල් මිලියන 10කට වැඩිය, රුපියල් කෝටියකට වැඩිය එක නඩුවාරයකට මේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වේදම් කරනවා. හේෂවිතානගේ මේ රටේ ක්‍රිකට් එකේ මොකක්ද කරලා තියෙන වැරද්ද? හේෂවිතානගේව කටවහලා නවත්තලා දාන්න මිලියන 10කට වැඩිය නීතිඥවරුන්ට ගෙවනවා. තොර මිලියන 10න් රටේ පාසල් ක්‍රීඩාව නංවන්න, අපේ වගේ රත්නපුර දිස්ත්‍රික්කයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වගේ ග්‍රාමීය පාසල්වල ක්‍රීඩාව නංවන්න කොච්චර පාසල් ප්‍රමාණය උදව් කරන්න පුළුවන්ද? නෑ, බලන්නේ මේ හොරකම් කරන තක්කඩි රැළ. මේ තක්කඩි රැළ මේකේ ඉන්න දේශපාලනච්චෝ ටික සාක්කුවට දාගෙන තියෙනවා. දේශපාලනච්චෝ ටික සාක්කුවට වැටුණාට පස්සේ ඒ වෙනුවෙන් විපක්ෂයේ හඬක් නැගෙන අපිව අධිකරණයට ගිහිල්ලා කටවහලා බය කරන්න උත්සාහ කරනවා. අපි ගරු අධිකරණයට ඒ ගෞරවත්වය තියෙනවා. අධිකරණයේ ඉදිරියට ගෙනියන හැම සිද්ධියක් වෙනුවෙන් අපි ගිහිල්ලා ඉවර වෙලා නීත්‍යානුකූලව මේ සිදුවීමේ තියෙන බැඳීම ගැන කතා කරනවා. හැබැයි අපි එක දෙයක් කියනවා, මේ අපේ කටවහන් අධිකරණයට ගරු කරලා ඉවර වෙලා අපි මේක ඒ සීමාවන් තුල කතා කරාට මේ උත්තරීතර පාර්ලිමේන්තුව තුල අපි වරප්‍රසාද වලට යට වෙලා අධිකරණයට යම් කිසි ආකාරයක අපමල් රේණුවකවත් හානිදායක වන විදිහේ ප්‍රකාශ කරන්න උත්සාහ කරන්නේ නැහැ. නමුත් මේ පිළිබඳව මේ රටේ දේශපාලනඥයෝ වගකීම්ුත්තන් නිශ්ශබ්දව ඉන්න වෙලාවක අපිට කතා නොකර ඉන්න බෑ. අපිට හඬක් මේ වෙනුවෙන් නගන්න වෙලා තියෙන නිසා ගරු සභාපතිතුමනි, අපි කියනවා මේ පාලක මණ්ඩලයේ සභාපතිවරයාගේ ගෙදර වළං හෝදන මිනිහා දාලා, අර කවුද පංගර නැට්ටෙක් දාලා ඊයේ පෙරේදා මාධ්‍ය මේ ගුවන් විදුලියේ විස්තර විචාරකයේ කියන ආදේත් දාලා YouTube එකෙන් අපිට ගැස්සුවා. එහෙම කටවහන්න බෑ. ඉන්දා සභාපතිතුමනි, එන්න එළියට. ඔබතුමත් එක්ක අපි කැමති මේක මේ ඔබතුමාලා ගහලා තියෙන ගැහිලි ටික පෙන්වන්න. ඔබතුමාලා මේ මේ ක්‍රිකට් එකෙන් හම්බ කරගෙන තියෙන ටික පෙන්වන්න. ඔබතුමාලා මේ රටේ ක්‍රිකට් එක විකුණගෙන Tamanට ඕන ඕන දේවල් කරන හැටි පෙන්වන්න. පෞගිය T20 තරගාවලියේ තෝරගත්තේ නැති ක්‍රීඩකයෝ අද මොකද වෙලා තියෙන්නේ? අද කුසල් ජනිත් ගහනකොට ඇඬෙන්නේ නැති, අද චන්දිමාල්ලා ගහනකොට ඇඬෙන්නේ නැති. චන්දිමාල්ලා කුසල් ජනිත්ලා ගෙදර තියලා අරේ ගිහිල්ලි වෙලා තමන්ගේ ටීම් එක අරගෙන CCC ටීම් එක අරන් ගිහිල්ලි වර වෙලා ගහලා ඒ කට්ටිය අතල් දාලා මේ රටේ ක්‍රිකට් විනාශ කරපුවට මම දැක්ක හරිම් ප්‍රනාන්දු ඇමතුමක් කියනවා, රාජ්‍ය ඇමතුමක් කිව්වත් දන්නේ නැහැ මේ කට්ටියට එහෙම චෝදනාවක් තියෙනවා නම් මම අයින් වෙනවා කියලා. ඔබතුමත් එහෙම දන්නේ නැහැ මතේ දින්නේ. ඔය දැන් ඔප්පු වෙලා තියෙන්නේ, ඔය දැන් කියන්නේ ගිහිල්ලි වරලා බාල් නටපු හැටි. ඒ නිසා මේ රටේ ක්‍රිකට් විනය නැති කරන්නේ මේ පරිපාලනේ මේ දේශපාලනඥයෝ ටික අල්ලගෙන තියෙනවා. පරිපාලනේ මේ රටේ ක්‍රීඩකයෝ ටික Tamanට ඕන ඕන විදිහට පාවිච්චි කරනවා. අද ඒකට හොඳම උදාහරණේ තමයි සනත් ජයසූරි මහත්තයාට මේ රටේ කවුරුත් ආදරේ. මේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට පුදුමාකාර ආදරයක් මාත් තියෙන්නේ. මගේ ක්‍රිකට් වීර සනත් ජයසූරි. හැබැයි සනත් ජයසූරි මහත්තයා මේ රටේ ප්‍රධාන පුහුණුකරු කරන්න බෑ. ක්‍රිකට් පාලක මණ්ඩලයට කොන්දක් තියෙන කෙනෙක් ඉන්නවා නම්, ඇමතිවරයාට කොන්දක් තියෙනවා නම්, ඇයි එතුමට අවුරුදු දෙකක් ක්‍රීඩා පිටියකට යන්න රාජ්‍ය ඇමතිතුමනි බැරිය බෑන් කරලා තිබිච්ච කෙනෙක්? එතුමට චෝදනා තියෙනවා. එතුමට මැක්ෆිස්සින් චෝදනා විභාග කරේ එතුමා නැතුව. එතුමා ඒකටවත් ඉදිරිපත් වුණේ නැහැ දුරකථන ඉල්ලුවන් දෙන්න බෑ කියලා. එහෙම කෙනෙක් ප්‍රධාන පුහුණුකරු කරලා මේ හොර කල්ලියට තව හොර කණ්ඩායම් පෝෂණය කරන්න උත්සාහ කරනවා. ඉස්සගරු සභාපතිතුමනි, අපි කියනවා මේ රටේ ක්‍රිකට් විනාශ කරපු හැම කෙනාම මේ රටේ පාසල් ක්‍රිකට් එක නංවන්න තියෙන සල්ලි ටික තමන්ගේ සාක්කුවට දාගත්ත හැම එකම වෙනුවෙන් අනිවාර්යයෙන්ම සමගි ජනබලවේගයේ ආණ්ඩුවක් තුලදී අපි ක්‍රියාත්මක වෙන්න තියෙන උපරිම ක්‍රියාත්මක වෙනවා. වගේම මේ ක්‍රිකට් විනාශ කරපු මේ මේතරන ක්‍රිකට් ඇදලා දාපු හාදේව හිමින් සැරේ පිටිපස්සේ දොරෙන් දැන් සජව ඇතුළට රින් ගන්න හදනවා. අපි ඔබතුමාට කියන වගකීමෙන් ඒවා ලේසි වෙන්න දෙන්නේ නැහැ. ඒවා සුම්ම කියන එකත් ඒ මහත්තුරුන්ටත් මතක් කරමින් රෝහණ බණ්ඩාර මහතුනි, මං හිතන්නේ ඔබතුමා අද මේ රටේ ක්‍රීඩාව ගැන අඩුම ගානේ විකනාධිපති වාර්තාව ගැන හැඟීමක් නැතුව කටයුතු කරන ක්‍රිකට් පාලනය ගැන සමාජයට අරගෙන ඉන්න ඔබ පෞද්ගලික යෝජනාවක් දැමීම පිළිබඳ මගේ පෞද්ගලික ස්තුති පුද කරමින් මගේ වචන කිපය අවසන් කරමි.
ස්තුති මිලට ගරු වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමා, විනාඩි 10 කාලයක්.
ගරු මුලාසනාවට ගරු මන්ත්‍රීතුමනි, අද පෞද්ගලික මන්ත්‍රීවරුන්ගේ යෝජනා විදියට යෝජනා රැසක් අතර වැදගත් යෝජනාවක් අපේ රෝණ බණ්ඩාර මන්තුමා ඉදිරිපත් කරා. ඒ යෝජනාව ප්‍රමුඛම ක්‍රිකට් සහ අනිකුත් ක්‍රීඩාවල තියෙන දූෂණයන් සහ ඒ කාරණා විමර්ශනය සඳහා වන නීතිය ශක්තිමත් වීම සම්බන්ධව කරපු යෝජනාවක්. හැබැයි අපේ රටේ ක්‍රීඩාව තුළ අවාසනාවකට ක්‍රීඩාව කියලා හිතන්නේ ක්‍රිකට්, තිබිය යුත්තේ ක්‍රිකට් කියලා හිතන සමාජයක, කියලා හිතන අමාත්‍යාංශයක් මේ රටක් තියෙන වෙලාවක සමස්ත ක්‍රීඩාවම බරපතල අර්බුද රසකට ගිහිල්ලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාවේ අර්බුදය ගැන මේ පාර්ලිමේන්තුවේ අනන්තවත් කතා කරා. මට කලින් කතා කරපු හේසා විතානගේ මන්තුමා දැන් අවුරුද්දක් විතර දෙකක් විතර තිස්සේ ක්‍රිකට් ගැන අතිපදමට කතා කරා. දැන් ඒක තුළ අර්බුද යම් ප්‍රමාණයට සමනය වෙමින් සහ නැති අර්බුද නිර්මාණය වෙමින් තවත් ඒවට උත්තර ගැන පැලස්තර විසඳුම් ගැනීම තුළ මේ ක්‍රීඩාව තව තවත් අගාධර යන තමයි පේන්න තියෙන්නේ. අවසානයේදී මේ රටේ ජාතික ක්‍රීඩකයෙක් එමුනම් අපේ ක්‍රිකට් වීරයෙක් වෙච්ච මාතරෙන් බිහි වෙච්ච සනත් ජයසූරිය මහත්තයාට බාර ගන්න සිද්ධ වුණා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරකම. එහෙමත් වැඩපිළිවෙලක් නැති ක්‍රීඩා ක්‍රිකට් පාලක මණ්ඩලයක් තමයි අවසානයේදී මේ අර්බුදයන් තුළ අවසානයේ බිත්තියට හේතු වෙලා තල්ලු වුණේ. ටික දවසකින් කියන්න වෙයිද දන්නේ නැහැ, අර රනිල් වික්‍රමසිංහ මහත්තයා කවුරුවත් බාර ගන්න නැති කමට බාර ගත්තයි කියලා කියන වගේ මේක බාර ගන්න කෙනෙක් නැති කමට සනත් ජයසූරිය මහත්තයාට බාර ගන්න වුණා කියන කාරණාව. ක්‍රිකට් වගේ ආයතනයක්, මෙච්චර සල්ලි කන්දරාවක් තියෙන ආයතනයක් කිසිම සැලැස්මක් නැතුව යන වැඩපිළිවෙලක ඛේදනීය තත්ත්වයක් තමයි පේන්න තියෙන්නේ. ඒක නිසා මේක සනත් ජයසූරිය මහත්තයාගේ ඔහුගේ දක්ෂතාවය තුළ යම් ප්‍රමාණයක් බේර ගන්න පුළුවන්කම ලැබේවි. හැබැයි ක්‍රිකට් කියන්නේ එහෙම ක්‍රිකට් ගහපු බලයටම ඒක බේර ගන්න පුළුවන් තත්ත්වයක් තියෙන එකක් නෙවෙයි. ක්‍රිකට් කියන කාරණාව ඒක පරිපාලනය වෙනස්, පුහුණුව වෙනස්, ක්‍රිකට් සම්බන්ධව තියෙන අනිකුත් ආයතන සංගීතය වෙනස්. හැබැයි හැඟීම ඔහුට තියෙන නිසා අපි විශ්වාස කරනවා යම් මැදිහත් වීමක් වෙයි කියලා. මම බලාපොරොත්තු වෙන්නේ ක්‍රිකට් ගැන කතා ගන්න විතරක් නෙවෙයි. ඒකට හේතුව ක්‍රිකට් විතරක් නෙවෙයි මේ ක්‍රීඩාව තුළ තියෙන්නේ. මමත් ක්‍රීඩාවට ආදරය කරන කෙනෙක් විදියට, ක්‍රීඩා පිටියේ රැඳෙන කෙනෙක් විදියට, අදටත් ක්‍රීඩාවේ යෙදෙන කෙනෙක් විදියට සහ පළාත් සභාවක ක්‍රීඩා අමාත්‍යවරයෙක් විදියට යම් කාලයක් කටයුතු කරපු කෙනෙක් විදියට මේ සම්බන්ධව යම් අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා. රෝණ දිසානායක වර්තමාන රාජ්‍ය අමාත්‍යතුමා ඒ පිළිබඳව හොඳින් දන්නා, ඔහුත් ක්‍රීඩකයෙක්, ජාතික මට්ටමට සම්බන්ධ වෙච්ච ක්‍රීඩකයෙක්. ඒක නිසා මේ ක්‍රීඩාවේ තියෙන අර්බුදයන් ගැන අපිට දන්නවා. හැබැයි ගරු අමාත්‍යතුමනි, ඔබතුමාගේ හෘද සාක්ෂියෙන් අහනවා, ඔබතුමාද රාජ්‍ය අමාත්‍යවරයා මේ තියෙන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඔහෙට හයියක් තියෙනවද? පුළුවන්කමක් තියෙනවද? ඔබතුමාලා කියන දේ අහනවද? අද ඒවා නිකන් මුදවා නොගත් පලාප ප්‍රදේශ විදියට තමයි ඇතම් ක්‍රිකට් ඇතම් ක්‍රීඩා සම්මේලන සහ ඒ මණ්ඩල තියෙන්නේ. ක්‍රිකට් බෝඩ් එක අද ඇමති කියන දේ හරින් කියන දේ නම් දැන් සම්මිසිල්ල අහනව ඇති. ඒ දෙන්නගේ තියෙන යාළුකම නිසාවෙන්, ඒ දෙන්නගේ තියෙන භජන නිසාවෙන් සහ ජනාධිපති ලේකම් කාර්යාලය ඇතම් ඉහළ නිලධාරීන්ගේ තියෙන සම්බන්ධතාවයන් නිසාවෙන්. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලය පාලනය කරන්න මම අහනවා ක්‍රීඩා අමාත්‍යාංශයට ඇත්තටම පුළුවන්ද? ක්‍රිකට් පාලක මණ්ඩලය විතරක් නෙවෙයි තවත් ඒවා කීපයක් තියෙනවා. එහෙම තියෙන අර්බුදයන් තියෙන කාරණා. ඒ නිසා මේ තත්ත්වයන් පාලනය කරන්න කොහොමද? මේ රටේ හැම දෙයක් සම්බන්ධව මෙතන අධිකරණ ඇමතුමත් මේ සභාවේ ඉන්නවා. හැම දෙයක් සම්බන්ධව නීති හදන තැන, රටේ නීති හදන තැන පාර්ලිමේන්තු ව්‍යවස්ථාදායකයන් නම් අපි වහවහාම මේ අර්බුදයන් සම්බන්ධව එක එක පෞද්ගලික කෝණයෙන් බලන්නේ නැතුව පොදු කාරණාවක් විදිහට බලලා මේ ක්‍රීඩා සංගම් සහ මේ ක්‍රීඩාවේ පවතින දූෂණ වංචා පාලනය කරල හැකි පනත් නීති සම්පාදනය කිරීම මෙතන වගකීමක්. ඒක නිසා ඒ සඳහාවන මැදිහත් වීමට මේ යෝජනාව හොඳ ප්‍රවේශයක් කියන කාරණාව තමයි මා සිහිපත් කරන්නේ. දැන් ක්‍රිකට් විතරක් නෙවෙයි, ගරු මුලාසන ගරු මන්ත්‍රීනි, ඔබතුමා දන්නවා ඇති කබඩි සම්මේලනයේ හොර ගුහාවක් පහුගිය කාලේ ඒක හිටපු ඇතම් නිලධාරීන් ඒ කරපු තක්කඩිකම් අද ඒවේ හිටපු නිලධාරීන් මේ රටෙන් පැනලා ගිහිල්ලා පිටරටවල සරණාගතයන් විදිහට ඉන්නවා. හැබැයි ඔවුන්ගේ බලල්ලක් තමයි තාම සම්මේලන වල මෙහෙවන්නේ, සල්ලි වලට සහ වෙනත් දේවල් වලට පවිකල් නිලවරණ තුන නිලවරණ සල්ලි වලට විකුණන්නේ. අනිත් සම්මේලන වල නිලවරණ වල හැසිරීම පෞද්ගලිකව අපි දන්නවා. ඒකට හේතුව ප්‍රාදේශීය මට්ටමේ, දිස්ත්‍රික් මට්ටමේ සංගම් වල ක්‍රියාකාරු ඉන්න කෙනෙක් විදියට අපි දන්නවා ඒ වල හැසිරීම ආකාරය. ඒක සමස්ත ක්‍රීඩාවම තියෙන මේ අර්බුදය විසඳන්න ප්‍රමාණවත් ශක්තිමත් නීති පද්ධතියක් අවශ්‍යයි කියන කාරණාව තමයි සිහිපත් කරන්නේ. ඒ වගේ මේ මොහොතේ කරු රාජ්‍ය මැතිතුමනි ක්‍රීඩාවේ තියෙන ඊළඟ අර්බුදය මොකද්ද? දැන් මේ කබඩි සම්මේලනයේ තියෙන අර්බුදය, දැන් මල්ල ක්‍රීඩා සංගමයේ ගත්තම විධිමත් සැලැස්මක් එක්ක මල්ල ක්‍රීඩා සංගමයේ වැඩපිළිවෙල යනවද? පල්ලෙහා මට්ටමේ ඉඳලා පාසල් පද්ධතිය නම් පාසල් ස්පෝර්ට් නීට් ස්කෝල් වල තියෙන පාසල් නිවාසාන්තර ක්‍රීඩා උත්සවයේ ඉඳලා සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උත්සවයේ දක්වා එහෙම නැත්නම් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් ක්‍රියාත්මක වෙන GS මීට් එකේ ඉඳලා නම් මේ හෙටානේ තියන දින ජාතික ක්‍රීඩා වල දක්වා ඒ ක්‍රියාවලිය තුළ බරපතල ප්‍රශ්න ප්‍රමාණයක්. අද මුදල් කියන කාරණා මත ඒ ක්‍රීඩාවන් සම්පූර්ණයෙන්ම පුළුවන් ඇති හැකි කිහිප දෙනෙක් ඔවුන්ගේ කැපකිරීම මත ප්‍රයෝජන විදියක් මිසක් කිසිදු හාදනීය රාජ්‍ය මැදිහත් වීම ගැන කාරණාවක් නෙවෙයි. අද ඇතම් ක්‍රීඩා නිලධාරීන් පුහුණු කරුවන් අපාදුක් විඳමින් තමයි මේ ක්‍රීඩාවන් ප්‍රවත්වාගෙන යන්නේ. එපමණක් නෙවෙයි අපේ රටේ ලියාපදිංචි ක්‍රීඩාවන් 50 ගණනක් තියෙනවා. ජාතික ක්‍රීඩා වල ක්‍රීඩාවන් 50 ගණනක් 60 ගණනක්ද තියෙනවා අද වෙනකොට. හැබැයි ඒ ක්‍රීඩා සම්මේලන ජාතික මට්ටමේ සම්මේලන මොනවද වෙන්නේ? ප්‍රාදේශීය මට්ටමේ සහ ග්‍රාමීය මට්ටමේ ක්‍රීඩා ප්‍රවර්ධනය කරන්න මම අහනවා. බැඩ්මින්ටන් සංගමේ මම අහනවා, බාබන් සම්මේලනේ මම අහනවා, වෙනත් සම්මේලන වලින් මොනවද සාධනීය විදියට මැච් එකක් ටූර්නමන්ට් එකක් ලීග් ටූර්නමන්ට් එකක් හැරෙන්න පල්ලෙහා ක්‍රීඩකයන් හඳුනා ගන්න ගමට ක්‍රීඩාව ගලන්න කරලා තියෙන මොකද්ද කියලා. ඒක නිසා ක්‍රීඩා අමාත්‍යාංශයේ ඍජු මැදිහත් වීම විය යුතුයි. මේ හැම ක්‍රීඩාවක්ම පල්ලෙහාට යන්න, ගමට යන්න අවශ්‍ය පාලම හදන මඟ පෙන්වීම කරන්න ඒක සම්මේලන වලට විතර බාර තියලා ඉන්නපා. ක්‍රීඩාව මේ රටේ සෞඛ්‍ය, අධ්‍යාපන මේ දෙකටම බැද්ද වෙච්ච මහා දවැන්ත පාලමක්. මේ රටේ නිරෝගීමත් සෞඛ්‍යමත් පරම්පරාවක් බිහිවීම, ඉවසීමෙන් යුක්ත පරම්පරාවක් බිහිවීම, ඒ වගේම සංවේදී පරම්පරාවක් බිහිවීමට ක්‍රීඩාවේ තියෙන දායකත්වය ඉහළ තත්ත්වයක් තියෙන නිසාවෙන්. ඒ වගේම ගරු මුලාසනඩු ගරු මන්තුමනි, පළාත් සභා අද පළාත් සභා අකර්මන්නේ. අද ආණ්ඩුකාරවරු විතරක් මේ දේවල් මෙහෙයනවා. ආණ්ඩුකාරවරු එයාලට ඕන දේවල් කරන්නේ, එයාලට ඕන දේවල් එක එක්කෙනා දැන් ආණ්ඩුකාරවරු පත් වෙලා දැන් ජනාධිපතිවරණේ කිට්ටුයි එයාලා ජනාධිපතිවරණේ සූදානම්. අද ඒව තුළ පළාත් සභාවෙන් දොළු තියෙන ක්‍රීඩා අමාත්‍යයන් සම්පූර්ණ අර්බුද ප්‍රමාණයක්. අද ඒවා නිලධාරීන්ට අවශ්‍ය ශක්තියන් සහ පරිසරයන් නැහැ.
ඔබතුමාගේ විනාඩි දෙකයි.
ඒක නිසා ඒ පළාත් ක්‍රීඩා අමාත්‍යංශ ජාතික මට්ටමේ අද පලාසභාවෙන් ක්‍රියාත්මක වෙන්නේ නැති නිසාවෙන් අද නිලධාරීන් මත විතරක් ඒ දේ ක්‍රියාත්මක වෙන නිසාවෙන් විධිමත් යාත්‍රණයක් අවශ්‍යයි. ක්‍රීඩාව පලාස සහ ජාතික මට්ටමේ සම්බන්ධීකරණයක් ඇති වෙන්න අපිට මතක අපේ කාලේ මෙතන ඉන්න දාසිරි ජයසේකර ඇමතුමා හිටපු ක්‍රීඩා ඇමතිවරේ තවත් අමාත්‍යවරු මෙතන ඉන්නවා. අපි පළාත් සභාවන් ක්‍රීඩා අමාත්‍යාංශ සහ මධ්‍යම රජය අතර යම් සම්බන්ධීකරණයක් හැදෙන පළාත් ක්‍රීඩා මාස සම්මේලන නිර්මාණය කරා. අද මොනවත් ඒ දේවල් සංවේදනය වෙන්නේ නැහැ. ඒක නිසා ජාතික මට්ටමේ සහ පළාත් මට්ටමේ මේ ක්‍රීඩාවන් සම්බන්ධීකරණ සංවේදන වන ක්‍රමවේදයක් අවශ්‍යයි. ඒක නිසා මම ඉතාමත් ඕනෑකමින් ඉල්ලනවා ක්‍රීඩාව අපේ රටේ සංස්කෘතියක් බවට පත් විය යුතුයි. ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කරන්න පුළුවන් තත් කාලයේ දුරස් වෙන මේ රට බරපතල සංස්කෘතික අර්බුදයකට යනවා. ඒක ම්ලේච්ඡත්වය දක්වා යනවා. පහුගිය දවසේ ඇතිව ජතම් සිදුවීම් සහ ඒ දේවල් දිහා බලනකොට මේ රට මොනතරම් අවසංවේදීකරණ ලක් වෙලාද කියන කාරණ අපේ අස්පනා අපිට පෙනෙමින් තිබුණා. ඒ සෑම ක්‍රියාකාරකමක පිටිපස්සෙම මේ අවසංවාදීකරණ ලක් වෙච්ච ම්ලේච්ඡාසිරපත් වෙච්ච මේ රටේ මේ හැම ක්‍රියාවලියක් පිටිපස්සෙම අධ්‍යාපනයේ සහ ක්‍රීඩාවේ දුරස් වීම පැහැදිලි ලෙසම බලපාන බව පේන්න තියෙනවා. ඒක නිසා මේ රටේ ජාතික බඩගත්කමකින් යුක්තව කල්පනා කරමින් ක්‍රීඩා සංස්කෘතිය බිහි කිරීම සඳහා වන ගමන් මඟ ශක්තිමත්ව කරන්න කියන කාරණාව සිහිපත් කරමින් ඒ සඳහා වන හොඳ ප්‍රවේශයක් ක්‍රීඩාව තුළ තියෙන මේ වංචා දූෂණ සහ මේ දේවල් වළක්වන විධිමත් පැහැදිලි නීති පද්ධතියක් නිර්මාණය කිරීම සඳහා මේ 205 ගේම ප්‍රමුඛ අවධානය යොමු කරන්න කියන ඉල්ලා සිටමින් මානවයන බොහොම ස්තුතියි.
ස්තුතියි මිලන ගරු KPS කුමාර සිරිමැතිතුමා විනාඩි 5 කාලය ඇත.
විනාඩි 10ක්
තව මන්ත්‍රීවරු දෙන්නේ මන්ත්‍රීතුමා තිල්ලලා
තියෙන නිසා මම ස්ථීර කරන්න හිටියේ ගරු මේ මූලසුනේ ගරු මන්ත්‍රීතුමනි ඒ නිසා ස්ථීර කරන්න
විනාඩි 10ක් තියෙන එක නිසා දැන් දායශ්‍රී මන්ත්‍රීතුමා තිල්ලලා තියෙනවා ඔබතුමාට විනාඩි 5 කාලයක් දෙන්න පුළුවන්.
හරි ගරු මේ මූලසනාරු මන්ත්‍රීතුමනි රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීවන් ගෙනාපු යෝජනා මේ ඉතාමත් වැදගත් යෝජනාවක් මේ විශේෂයෙන්ම අපේ රටේ ක්‍රීඩාව පිළිබඳව විශේෂයෙන්ම මේ පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳව පහුගිය කාලේ පුරාවටම කතා කරා. ඒ වගේම තමයි ක්‍රීඩා සංගම් පිළිබඳව විශාල වශයෙන් කතා කරා. ක්‍රීඩා සංගම් කොයි විදිහටද මේ රටේ නිර්මාණය කරලා තියෙන්නේ? ඡන්දයකට පමණක් සල්ලි අරගෙන ඡන්ද දෙන්න පමණක් විශාල වශයෙන් මේ රටේ ක්‍රීඩා සංගම් හදාගෙන තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩා සංගම් පමණක් නෙමෙයි අනිත් ක්‍රීඩාවල සංගමුත් විශාල වශයෙන් හදාගෙන තියෙනවා. ගරු මූලාසනේතුමනි මන්ත්‍රීතුමනි මා විශ්වාස කරනවා අර්ජුන රන්තුංග මහත්මයා ක්‍රීඩා ක්‍රිකට් ගහපු කාලේ මම හිතන්නේ ඕවර්ස් 50 ඕවර්ස් 20 ඊළඟට ටෙස්ට් මැච් මේ සියලුම ක්‍රීඩාවන් කරන ගහපු කාලේ අර්ජුන රන්තුංගගේ කාලේ එකම කණ්ඩායම පොඩි පොඩි වෙනස්කම් සිද්ධ වුණා. එකම කණ්ඩායමක් තමයි ක්‍රීඩා කළේ. මම දන්නේ නැහැ මොකද්ද මේ වර්තමානයේ තුල 2020 ගානේ වෙන කණ්ඩායමක් 50 ඕවර්ස් ගානේ වෙන කණ්ඩායමක් ටෙස්ට් මැච් ගානේ වෙන කණ්ඩායමක් මම දන්නේ නැහැ මේ මොකද්ද කියලා. හැබැයි ඉන්දියාව ගරු මූලාසනරු මන්ත්‍රීතුමනි බිලියනකට වැඩි ජනතාවක් ඉන්න රටේ ඔවුන් තෝරගෙන ඔවුන් ජාතික කණ්ඩායම ගහනකොට ටෙස්ට් ගහන්නේ 50 ගහන්නේ 20 ගහන්නේ එකම කණ්ඩායම පොඩි පොඩි වෙනස්කම් වෙනවා. ඉතින් ඒ නිසා මම දන්නා මේ 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 අපේ රටේ මේ කණ්ඩායම් තුනකට බෙදලා මේ කරන්නේ මොකද්ද කියන කාරණාව පිළිබඳව. ඒ වගේම තමයි ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි අපි විශ්වාස කරනවා අපිට විශ්වාස අපේ රටේ මිලියන 22කට ආසන්න ජනගහනක් ඉන්න රටේ දක්ෂ ක්‍රීඩකෝ ඉන්නවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ගමේ ක්‍රිකට් ක්‍රීඩාවට ගමේ ඉන්න ක්‍රීඩකයා කොළඹට එන්න පුළුවන් තත්ත්වයක් නැහැ. උදාහරණ ගත්තොත් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මේ වෙනකන් ක්‍රිකට් ක්‍රීඩකෙක් ජාතික මට්ටමට ඇවිල්ලා නැහැ. ඒකට හේතුව තමයි විශේෂයෙන්ම පාසල් තුල පවා අද ක්‍රිකට් ක්‍රීඩා කරන්න උන්ඩ ඕන බහන් බාණ්ඩ නැහැ, පහසුකම් ටික නැහැ, ඔවුන්ට ක්‍රීඩා උපකරණ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම කියන්න ඕනේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරන්න නම් ගමේ ඉන්න ක්‍රීඩකයෝ ගේන්න ඕනේ. දැන් එක්කෝ අනුරාධපුර දිස්ත්‍රික්කේ හරි එහෙම නැත්නම් පොළොන්නරුවෙන් හරි කෙනෙක් එනවා නම් එක්කෝ ආනන්ද ස්කෝල්ට එන්න ඕනේ, නැත්නම් නාලන්ද එන්න ඕනේ, නැත්නම් DSA නැත්නම් මේ වගේ පාසල් වලට આવුත් විතරයි ඒ වගේ ගම්බද ළමයිට අද ජාතික මට්ටමට එනකන් එන්න පුළුවන්කම ලැබෙන්නේ. හැබැයි පිටපළාත්වල කිසිම කෙනෙකුට අද ඒ தත්ත්වය උදා වෙලා නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරනවා ඒ தත්ත්වය අද රාජ්‍ය ක්‍රීඩා මට්ටමයි ඉන්න වෙලාවේ මේ ගම්බද පාසල් වලට දෙන්න තියෙන උපකරණ ලබා දෙන්න. එතකොට තමයි අපිට මේ ක්‍රීඩාව දිනු කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපි මල්ල ක්‍රීඩා ගත්තොත්
කවුරුත් විනාඩි දෙකක් කාලය තියෙනවා.
ඔව් මල්ල ක්‍රීඩා ගත්තොත් කරු මූලාසනාරු මන්දුතුමනි මම මේ අවස්ථාවේ විශේෂ ස්තුතියක් කරනවා මාස් හෝල්ඩර්ස්ලට. මොකද ඔවුන් මිලියන 650ක් විය වෙන් කරලා මේ වෙනකොට මල්ල ක්‍රීඩා සංචිතයක් හදලා තියෙනවා ගරු මූලාසනාරු මන්දුතුමනි මාස් හෝල්ඩර්ස්ලා මිලියන 650ක් වෙන් කළා මල්ල ක්‍රීඩා සංචිතයක් හදලා දරුවෝ 56 දෙනෙක් දැන් අනුරාධපුර දිස්ත්‍රික්කෙත් දරුවෝ දෙදෙනෙක් දෙදෙනෙක් තේරලා තියෙනවා දරුවෝ 56 දෙනෙක් තෝරගෙන 2035 වෙනකන් පුහුණු කරවන්න මුදල් දෙනවා ඒ වගේම දරුවන්ට පහසු ගන්නක දීලා ඒ මල්ල ක්‍රීඩා සංචිතය වැඩි දියුණු කරලා තියෙනවා අපි මේ පිළිබඳව ස්තුතිවන්ත වෙන්න ඕනේ මාස් හෝල්ඩර්ස්ලට ඒ වගේම තමයි තරුසි ඒ වගේම තරුසි කරුණාරත්න ඒ වගේම අතුළු 6 දෙනෙක් ඔලිම්පික් කමිටුට තේරලා තියෙන පැරිසියන්ඩ අපි එයාටත් අපේ සුභපැතුම් පතන්න ඕනේ මේ වෙලාවේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩා ක්‍රීඩිකාවන් 6 දෙනෙක් පැරිස් නුවර බලා යන්න අද තේරීපත් වෙලා තියෙනවා ඒ වගේම තමයි කරු මූලාසනාරුළු මන්දුතුමනි අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාමත්ම දක්ෂ පාසල්වල ඉන්න පුහුණු කරුවන් ක්‍රීඩා පුහුණු කරුවන් හැබැයි මොවුන්ට ලබා දීලා තියෙන්නේ කරු ක්‍රීඩා රාජ්‍යමත්තුමනි අනාද්ය කාර්ය මණ්ඩලයේ කියන පත්ති අනත්‍යකාර මණ්ඩල පත්තිම තමයි මොවුන්ට දීලා තින්. හැබැයි මොවුන් ඒකේ තෘප්තිමත් නැහැ. ඒ නිසා ඔවුන් ඉතාමත්ම දක්ෂ පුහුණු කරුවන්. මම හිතන්නේ අනුරාධපුර දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි ලංකා වටේම පාසල් වල ඇති අනත්‍යකාර මණ්ඩලය පත්තිම් ලබාගෙන පාසල් පද්ධතිය තුල ක්‍රීඩා පුහුණු කරුවන් හැටියට පුහුණු කරන ක්‍රීඩා පුහුණු කරුවන්. ඒ නිසා මම ඔබතුමා ඉතාමත්ම ගෞරවයෙන් ඉල්ලනවා ඔබතුමා කැබිනට් එකතුමාට කියලා මේ පත්තිම් වෙනස් කරන්න. ඔවුන් ඉතාමත් දක්ෂයෝ. ඔවුන් උසස් පෙළ සමත් වෙච්ච අය ඒසම මේ පත්තින් වෙනස් කරලා ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකමට ඒ ක්‍රීඩා පුහුණු කරුවන් හැටියට ඉන්න දක්ෂ නැටින් ඉන්න ඔවුන්ගේ අවස්ථාවෙන් බලලා
ගරු මහත්මයා ඔබතුමාගේ කාලය අවසන්යි
අවසන් කරනවා ඔවුන්ගේ දක්ෂතාවයෙන් බලලා ඔවුන් ක්‍රීඩා පුහුණු කරුවන් හැටියට පත් කරන්න ගෙනිල්ලීමක් මම මේ අවස්ථාවේ විශේෂයෙන් ඔබතුමාට මතක් කරනවා අවසාන වශයෙන් මේ රටේ ක්‍රීඩාව දියුණු කරන්න නම් ක්‍රීඩා මාත්‍යංශය මීට වැඩිය මැදිහත් විය යුතුයි කියන කාරණාව සිහිපත් කරනවා. ඒ වගේම ගම්බද පාසල්වල ක්‍රිකට් ක්‍රීඩාව, මල්ල ක්‍රීඩාව දිනු කරන්න ඔවුන් දවස් පහසු ගන්න ටික ලබා දෙන්න කියන ඉල්ලීමක් කරනවා බොහොම ස්තුතියි ගරු මූලාසනාරු මන්තුතුමනි.
ස්තුතියි මිලන ගරු දායසිරි ජයසේකර මහත්තයා විනාඩි 5 කාලයක් තියෙනවා මූලාසනරේට ගරු වීරසුමන වීරසිංහ මහත්තයා පැමිණෙනවා. ඕඩර් ප්ලීස්.
ගරු මූලාසනාරු මන්ත්‍රීතුමනි විශේෂයෙන්ම මම කරුණු කීපයක් මතක් කරලා කතා කරේ විශේෂයෙන් අපේ නියෝජ්‍යමතුමා මෙතන ඉන්න නිසා රාජ්‍යමතුමා මෙතන ඉන්න නිසා අත වශයෙන් ඔබතුමාගෙන් මම ඉල්ලනවා මම උත්සාහ කරේ මෙතන දලසලාපරමත්වත් ඉන්නවා අපේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙක් විදියට මගේ ඕමනාව තිබුණේ රෝණ දිසානායක මැතිතුමනි පොන්න ඩාන්ස් ගන්නද මේක අහගත්තොත් හොඳයි මේ ක්‍රීඩාවට විද්‍යාව ගේන්න අපේ ක්‍රීඩාවේ විද්‍යාව තිබුණේ නැහැ අපේ ඇඟේ අයියෙන් තමයි අපි ක්‍රීඩාව කරුවේ ඉතිහාසය ලෝකේ අනෙක් රටවල් මේ වෙනකොට ක්‍රීඩාවට විද්‍යාව ගෙනල්ලා ඔවුන් ඒකෙන් දියුණු වෙලා තියෙනවා දැන් ඒකට අවශ්‍ය කරන මූලික වැඩපිළිවෙල තමයි මම සකස් කරේ ඒ සකස් කළා තමයි ඔබතුමාට කියන්න ලංකාවේ පළවෙනි වතාවට හියුමන් ලැබ් එකක් ඇදුවා මම ඒ හියුමන් ලැබ් එක තියෙනවා ක්‍රිකට් බෝඩ් එකේ ඉස්සරහම ඔබතුමාගෙන් ඉල්ලනවා අද හෝ නැත්තම් ලබන සතියේ කරුණාකරලා යන්න එතෙන්ට. ඒකේ තුන්වෙනි තට්ටුවට යන්න. මොකද මම පටන් ගන්නකොට මම එනකොට ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට නිකන් පොඩි කෑල්ලක තමයි මේ ස්පෝර්ට්ස් මෙඩිසින් යුනිට් එක තිබුණේ. ක්‍රීඩා විද්‍යායතනය කියන්නේ. හැබැයි අපි විද්‍යාව ගෙනල්ලා අලුත් ඩිරෙක්ටර් ජෙනරල් කෙනෙක් ගෙනල්ලා අපි ඒ ක්‍රියාදාමයේ පටන් ගත්තා. පටන් අරගෙන මෙසියෝස්ලා ගෙනල්ලා හිටියා 25කට වැඩිය මහින්දානන්ද අලුත්ගම මැතිතුමා නිකන් දාලා තිබුණා නිකන් කොල්ල ටිකක්. අපි අඳුර තරුණ ටිකක් අපි ආව ඇරියස් න්ිව්සීලන්ඩ් වලට අරලා ඒගොල්ලන්ට මෙසියෝස්ලා විදිහට පුහුණුවක් දුන්නා ඊළඟට පිසියෝ කෙනෙක් හිටියේනේ අපි එනකොට පිසියෝස්ලා දෙන්නෙක් අපි අරගත්තා දැන් අද තව අලුත් ළමයි ටිකක් අරගෙන ඉතිනවා මේ සියල්ල ඊට පස්සේ කෙරුවා ඊට පස්සේ තමයි තුන්වෙනි තට්ටුව ඔබතුමාට මම කියන්න කැමරා 16ක් එක්ක අපි හැදුවා වැඩපිළිලක් ලංකාවේ ඉන්න සියලුම සංගම් වල ක්‍රීඩකයෝ එතෙන්ද ගෙනල්ලා චෙක් කරපුවාම එතන පුළුවන් ගරු රාජ්‍යමතුමා කෝච්ච පුළුවන් එතන ඉන්න එතන පිසියෝට ඉඳ ගන්න පුළුවන් කම්පියුටර් එකට නැත්නම් ලැප්ටොප් එකට මේක ගහගෙන මේ ළමයාට දුවන්න කිව්වම කැමරා 16කින් මේ ළමයාව සම්පූර්ණයෙන් මේ ක්‍රීඩකයාව හෝ ක්‍රීඩිකාව සම්පූර්ණයෙන් පේනවා මේ ඔහුගේ තිබෙන අඩුපාඩු මොනවද කියලා. ඔහුගේ මසල් ලැක් අඩුපාඩුවක් තියෙනවද? කකුලේ මසල් ලැක් වැඩියෙන් වර්ධනය වෙලාද? අතේ මසල් ලැක් අඩුවෙන් වර්ධනය වෙලාද? කොහෙද මේ ප්‍රශ්නේ තියෙන්නේ කියන එක හොඳට පැහැදිලිව පේන්න පුළුවන් වැඩපිළිවෙළක් තමයි අපි හැදුවේ. දැන් අද ඒක නිකම්ම නිකන් අතහැරලා දාලා තියෙන තැනකට තල්ලු වෙලා තියෙන්නේ. කවුරුත් යන්නේත් නැහැ. මං ගිය සතියේත් ගියා, මේ මේ ඊපෙරදත් ගියා. ගියාම මේක වහලා දාලා තියෙන්නේ. ඉතින් මේ රටේ ක්‍රීඩාවට විද්‍යාව ගේන්න හදපු වැඩපිළිවෙළ එහෙම් පිටින්ම සම්පූර්ණයෙන් නතර වෙලා දැන් තියෙන්නේ. මම ඔබතුමාගෙන් ඉල්ලනවා කරුණාකරලා ක්‍රීඩා සංගම් වල ඉන්න සියලුම සංගම් එක්ක සාකච්ඡා කරලා අපේ පූල්ස් වල තියෙන අපේ හදලා තියෙනවා වොලිබෝල් පූල් එකක් තියෙනවා, ෆුට්බෝල් පූල් එකක් තියෙනවා, ඊළඟට කරාටේ, ජූඩෝ, බැඩ්මින්ටන් අරවා මේවා තියෙන ඔක්කොම ලියාපදිංචි කරන්න මේ ක්‍රීඩා විද්‍යායතනේ. ක්‍රීඩා විද්‍යායතනේ ලියාපදිංචි කරලා ඔවුන්ට පොතක් දෙන්න, නැත්නම් කම්පියුටර් එකට දාන්න ඔහුගේ සමස්ත ඉතිහාසෙම, ඔහුගේ තියෙන ඉන්ජරිස් මොනවද, මොකද්ද තියෙන්නේ කියලා. ඒ ටික දැම්මයින් පස්සේ අර දරුවා අරන් ගිහලා, අර උඩුතට්ටු අරන් ගිහලා පොඩ්ඩක් ඒ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක කරා නම් ඔහුගේ තියෙන ප්‍රශ්න පිළිබඳව පුහුණුකරුත් දන්නවා. ඊළඟට අනිත් පැත්තෙන් පිසියෝ නැත්තම් මේ බෞද්ධ චිකිත්සකත් දන්නවා. එතකොට මේකත් එක තමයි අපේ ක්‍රීඩාව ශක්තිමත් කරන්න ඕන වැඩපිළිවෙළ අපි හැදුවේ. අද ඒව අතහැරලා දාලා තියෙන්නේ. ඔය විදිහට මේ ක්‍රීඩාව හදන්නම් වෙන්නේ ජීවිත කාලෙට. මොකද හේතුව ඒ අය ක්‍රියාත්මක කරන්නේ කිසිම ක්‍රියාදාමයකට නෙමෙයි, විද්‍යාවක් නැතුව තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසාම ඔබතුමාගෙන් ඉල්ලනවා රාජ්‍යමතුමා විදිහට කරුණාකරලා මේ ඔක්කොම පූල්ස් ටික සම්බන්ධ කරන්න ක්‍රීඩා විද්‍යායතනත් එක්ක. කියන්නේ ඒගොල්ලන්ගේ රිපෝට් එක නැතුව අපිට කතා කරන්න බෑයි කියන. මොකද හේතුව ඉන්ජරිස් සම්බන්ධව ඒගොල්ලෝ දෙන රිපෝට් එක නැතුව අපිට පිටරටවලට යවල වැඩක් නැහැ. ගිහින සමල්ලාවට පළවෙනි 200 මීටර් එක දුවලා ප්‍රැක්ටිස් එකේ දෙවෙනි එක ඇදගෙන වැඩනවා. හරි, මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. හැබැයි එහෙම නොවෙන්න නම් අපි ඒකයි කිව්වේ මේ රියබිලිටේෂන් ටික හදාගන්න අවශ්‍ය වෙන ප්‍රධාන දේ ඔක් කරන්න කියලා. මම ක්‍රිකට් එකටත් ඕක තමයි කිව්වේ. ඕක කියලා මට දැන් එපා වෙලා තියෙන්නේ. මොකද ක්‍රිකට් එකෙත් ඕක තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒගොල්ලන්ට ඉන්ජෙක්ෂන් ගහලා ඒ ළමයින් කකුල් ඉරලා සම්පූර්ණයෙන් විනාශ කරලා තියෙන්නේ. ක්‍රිකට් එකෙත් ඔය රියබිලිටේෂන් වැඩේ කරොත් ඕක හරියනවා. ඒ වගේම අනික් කාරණේ තමයි මම විශේෂයෙන්ම හැදුවා ආවයින් පස්සේ අපි ඔඩිට් කරන වැඩපිළිවෙලක් තිබුණේ නැහැ. නෙට්බෝල් සංගමය ඔබතුමාට මම කියන්න, අවුරුදු 8කින් නෙට්බෝල් සංගමය ඔඩිට් රිපෝට් එකක් දීලා තිබුණේ නැහැ ක්‍රීඩා අමාත්‍යාංශයේ. හැබැයි අපි ඒවා ලස්සනට ගණන්ලා මාර්තු 28 වෙනකොට, පෙබරවාරි 28 වෙනකොට සම්පූර්ණයෙන් මේ ඔඩිට් රිපෝට් දුන්නේ නැති සියලුම සංගම අපි තහනම් කරා. ඊළඟට ඊට පස්සේ තමයි ඔවුන්ට පුළුවන් ඡන්දයකට යන්න. ඒ ඔඩිට් රිපෝට් එක නැතුව ඔඩිට් රිපෝට් එක දෙන්න බැරුව ගියා නම් ඒ අයව මේ තනතුරු වලට ඉල්ලන එකත් අපි නතර කරලා තමයි අපි ගැසට් එක ගැව්වේ. දැන් අද ඒක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මම එකයි මේ කියන්නේ. ඔබතුමාලා බලන්න, අපි මේ ක්‍රීඩාව පාලනය කරනවා කියලා කියන්නේ Tamanට ඕන මිනිහ අතෙන් දාන්නයි මෙතෙන් දාන්නයි නෙවෙයි. ඒ නිසාම ඔබතුමාගේ ඉල්ලන්නේ කරුණාකරලා මේ ක්‍රියාදාමය කරන්න. ඊළඟ කාරණේ බලන්න, මම ඉන්න කාලේ මම පටන් ගත්තා රී ඉන්ජිනියරින් ප්‍රොජෙක්ට් කියලා එක. ඒ කියන්නේ ලංකාවට ඔබතුමා බලන්න ස්පෝර්ට්ස් අනිත් පැත්තේ ක්‍රීඩා විද්‍යායතනේ ඒකේ අපි පටන් ගත්ත රී ඉන්ජිනියරින් යුනිට් කියලා. ඒ කියන්නේ ඒකේ ප්‍රොජෙක්ට් එක හැම මිලියන අවුරුද්දම මිලියන 50 100 අපි ගත්තා. අර ගත්තේ මොකටද? ලංකාවේ ඉන්න කෝචස්ලා ටික ගේන් එක දැනකට. මම එනකොට සමහර කෝචස්ලා ග්‍රේඩ් 1 කෝචස්ලා හිටියේ. සමහර කට්ටිය ඊටත් අපිට 3 4 5 සමහර උඩරත් වෙනවා.
කාලේ අවසානයි ගරු මන්ත්‍රී.
සමහර අයට තිබුණා 4 වෙනි ස්ථානේ ග්‍රේඩ් එක. ඔවුන්ගේ පළවෙනි ස්ථානට ගන්න අපි ඔවුන්ට උදව් කරා. ඒ අර ඉංජිනේරින් ප්‍රොජෙක්ට් එක හරහා. මොකද නැත්තම් ඔවුන්ටම සල්ලි නැහැ මේක ඊළඟ කෝස් එක කරන්න තව වෙන ගාණක් යනවා. ඒ නිසා අපි ඒ වගේ පිරිසක් ඇදුවා. මම ඔබතුමාගේ ඉල්ලනවා ජනාධිපතිතුමාත් එක්ක සාකච්ඡා කරලා මේකට සල්ලි ටිකක් අරගෙන ලංකාවේ කෝචස්ලා ටික අප්ග්‍රේඩ් කරන වැඩපිළිවෙලකට කරුණාකරලා යන්න. නැත්තම් මේක හරියන්නේ නැහැ. මොකද හැමදාම පල්ලෑ අපේ වේසුමන මැතිතුමා දන්නෝ පල්ලෑ එතුමා ක්‍රීඩාමිති කාලේ අපි එකට එකතුලා විශාල වැඩ කොටසක් කරා එතුමායි මමයි. ඒ නිසා එවැනි තත්වයකට ගේන්න ඊළඟට ලංකාවේ ගන්න බැරි අය අපි කරපු දේ සමහර අයව ගෙන්න ගත්තා ෆින්ලන්ඩ් වලින් අපේ හෙල්ලවිසි කිරීම. සමහර අපේ ක්‍රීඩක අපි හරි ෆින්ලන්ඩ් වලට 6 දිනක් ට්‍රේන් කරන්න හෙල්ලවිසි කිරීමට. මේ වගේ ප්‍රොජෙක්ට් එකකට අවශ්‍ය කරන මුදල් ටික එතන තියෙනවා. අන්න ඒක ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම මම කරන්නේ. ඊළඟට තව එක කාරණයක් කියලා මම නතර කරනවා. විශේෂයෙන් මේ ක්‍රීඩකයන්ට දෙන දීමනා පිළිබඳ තත්ත්වය. දැන් අද ඒ දීමනා නතර වෙලා. එයාට දීමනා දින එක සම්පූර්ණයෙන් නතර වෙලා සමහර තැන්වල. ඔබතුමා ගිහිල්ලා බලන්න මම ඉස්සර සාමාන්‍යයෙන් හොස්ටල් එකට ගිහිල්ලා මම බලනවා ෆ්‍රිජ් එකේ මම ගිහිල්ලා කතා කරලා කියලා දිනවා. මේගොල්ලන්ට දාන්න ඇපල් ටිකක් දොරන් ටිකක් දාන්න. මොකද හේතුව මේ ක්‍රීඩකයන්ට උදේට හදාගෙන කන්න. මම ගෙනාවා වෙනම ඩයටිෂියන් කෙනෙක්. ඩයටිෂියන් කෙනෙක් ගෙනල්ලා ඔබතුමාට මම කියන්නේ ගිහිල්ලා බලන්න කුස්සියේ ඔය ඔය ඩොමෙට්‍රිස් වල ඒ ඩයටිෂියන්ට මම කිව්වා මෙන්න මේක හදලා දෙන්න උදේට. නැත්තම් ඒගොල්ලෝ මොකද කරන්නේ හොඳට බත් කනවා නැත්තම් හොඳට බඩ පිරෙන්න කාලා නිකන් ඉන්න. එතකොට මොකද වෙන්නේ අපේ ෆැට් එක වැඩි වෙලා අපේ බර වැඩි වෙලා දුවන ප්‍රමාණය සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා.
කාලය අවසන්.
ඒ නිසා ඩයටිෂියන් කෙනෙක් එක්ක මම ඒක කියුවේ මේ විද්‍යාත්මක තලයේ මේක කරනවා නම් අද ඩයටිෂියන් කෙනෙක් නැහැ. හිටපෙකනා ගිහිල්ලා යන්න. ස්පෝර්ට්ස් මෙඩිසින් එකේ. මම කියන්නේ මේව තමයි ක්‍රීඩාවට විද්‍යාව කියනවා කියලා අපි කරන්නේ. ඒ නිසා මම ඔබතුමා ගිහිල්ලා කරුණා කරලා මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා එකක් ඉල්ලමින් රෝණ බණ්ඩාර මහත්තයාට මගේ හදවතින් ස්තුතිවන්ත වෙමින් මේ ක්‍රියාවලිය ආරම්භ කිරීම ගැන මගේ වචන ස්වල්ප අවසන් කරන ඔබතුමාට සුජාන්ත වෙනවා මේ වෙලාව ලබා දීම ගැන.
බොහොම ස්තුතියි පිළිතුරු කතාව ගරු ක්‍රීඩා රාජ්‍යමැතිතුමා ඔබතුමාට විනාඩි 10ක කාලයක්.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි රෝහණ බණ්ඩාර මන්ත්‍රීතුමා ක්‍රීඩාව ගැන නවතත් මේ පාර්ලිමේන්තුව තුළ කතා කරන්න අද දවසේ ගෙනාපු යෝජනාව සම්බන්ධයෙන් අත් වශයෙන් මමත් ඉතාම සතුටු වෙනවා. ක්‍රීඩාවට උනන්දුවක් දක්වන එතුමා ඒ වගේම හේෂා විතානගේ ගරු මන්ත්‍රීතුමා කුමාරසිංහ ගරු මන්ත්‍රීතුමා ඒ වගේම හිටපු අමාත්‍ය දයාසිරි දයශේකර මැතිතුමා මම හිතන්නේ වීරසිමන වීරසිංහ මැතිතුමා මම හිතන්නේ හිටපු පළාත් ක්‍රීඩා මැතිවරයෙක් වශයෙන් හිටපු මධ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා මැතිවරයෙක් වශයෙන් දයාසිරි දයශේකර මැතිතුමා ඒ සඳහන් කරලාද කරුණ පිළිබඳව මම ඉතාම සතුටු වෙනවා. ගරු මැතිතුමනි මූලස්සනේ මැතිතුමනි විශේෂයෙන් කිව යුතුයි ක්‍රීඩාව ගැන අද වෙනකොටත් මොනෙක් සාකච්ඡා තියෙනවා මේ පාර්ලිමේන්තුව තුලත් ක්‍රිකට් ප්‍රධානම මේ සම්බන්ධව කරුණු කාරණා නිරන්තරයෙන් අපි සාකච්ඡා කළා. අපිට මතකයි මම රාජ්‍ය අමාත්‍යවරයා වශයෙන් අපි වැඩ බාර ගන්න වෙලාවේ හරින් ප්‍රාන්දු ගරු අමාත්‍යතුමා අපි පහුගිය කාලෙදී අපිට තිබුණ ප්‍රධාන ගැටලුවක් තමයි විශේෂ ගැටලුවක් තමයි ඔබතුමාලා අත්දැකීම් දන්නවා ඇති මේ සම්මේලනවල තියෙන ගැටලුව. ඒක ක්‍රිකට් පමණක් නෙමෙයි පාපන්දු රග්බි මේ හැම සම්මේලනයකම යම් යම් බෙදීම් තිබ්බා. ඒ වගේම අතුරු කමිටුවක් මේ හුඟක් සම්මේලනවල තිබ්බා. මේ රටේ ක්‍රීඩා සම්මේලන 73ක් තියෙනවා. ඒ 73න් 67ක් පමණ තිබුණේ 67ක් පමණයි ක්‍රියාත්මක වුණේ. ක්‍රීඩා සම්මේලන 5ක් 6ක් නිරන්තරයෙන් අතුරු කමිටු තිබ්බා. ඒ වගේම උසාවියේ ඉස්සරහා තිබ්බා මේ ප්‍රශ්න. හැබැයි පහුගිය කාලෙදී අපිට සාකච්ඡා කරලා නිරන්තරයෙන් අපි සාකච්ඡා කළා. ඒ උසාවිය තිබුණේ ප්‍රශ්න මේ වෙනකොට ඔක්කොම සියලු දේවල් ඉවරයි. අද මේ සම්මේලන 73ම සක්‍රීයව ක්‍රියාත්මක කරන්න පුළුවන්කම අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් මම මේ පිළිබඳව විශේෂයෙන් හරින් පන්දු මැතිතුමාටත් ඒ වගේම අධ්‍යක්ෂ ජෙනරාල් සෙමාල් ෆ්‍රැන්ඩු මැතිතුමාටත් මමගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. යහුසුලුව වහවහ මේ ගැටලු නිරාකරණය කරන්න අවශ්‍ය කටයුතු කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය මැතිවරයා වශයෙන් මගේ කාර්යාලයට එන ප්‍රශ්නයක් තමයි පහුගිය කාලෙම ආපු ප්‍රශ්නයක් තමයි හැමදාම සම්මේලනයක ගැටලුවක් අරගෙන තමයි ඕන් අපි ඉස්සරහට එන්නේ. හිටපු ලේකම්වරු ඉන්න සභාපතිවරු හිටපු සභාපතිවරු ඔවුන් අතර බෙදීම් තිබ්බා. ඉතින් මම කල්පනා කරන දේ තමයි මොන දේ තිබ්බත් ක්‍රීඩාවේදී එහෙම බෙදීම් ඇතිවිය නොයති ඇති නොවිය යුතුයි කියන ස්ථාවරය තමයි මම ඉන්නේ. ඒ නිසා මමත් අපි නිරන්තරයෙන් සාකච්ඡා කළා ක්‍රීඩාව තුළ මේ බෙදීම් තිබ්බොත් අපිට ඉස්සරහට යන්න බැරි බව. ඉතින් ඒ නිසා වීරසුමන වීරසිංහ මන්ත්‍රීතුමාගේ පළාත් සභාවේ තියෙන අත්දැකීම් ක්‍රීඩා සම්බන්ධව දයාසිරි ජයසේකර මැතිතුමාගේ හිටපු අමාත්‍යවරයෙක් වශයෙන් ක්‍රීඩා අමාත්‍යාංශ පිළිබඳව තිබුණු ඒ අත්දැකීම් සහ ඔබ ආරම්භ කළ දේවල් සම්බන්ධව අපිට අවබෝධයක් තියෙනවා. මමත් ඒ ස්ථානට වෛද්‍ය ආයතනයට මේවට මම නිරන්තරයෙන් සහභාගී වෙනවා. විශේෂයෙන් පසුගිය කාලයේදී අපි වෛද්‍ය ආයතනයෙන් ෆිසියෝතෙරපි රස්ලා විශාල ප්‍රමාණයක් එළියට ගන්න පුරුදු පුහුණුවීම් කරලා ඒ ස්ථානවල එළියට ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ සඳහා කටයුතු කළා ලාල්ලේකනායක වෛද්‍ය ඇතුළු ඒ කාර්ය මණ්ඩලයට මමගේ ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අපි දකින දේ තමයි මුදල් මේ ක්‍රීඩාවට ඒම සමග මෙවැනි තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය දෙයක් වශයෙන් තමයි අපි දකින්නේ. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නෙමෙයි, මම නම් හැම වෙලාවම කතා කරේ ගරු අමාත්‍යතුමනි, හිටබෝ අමාත්‍යතුමනි, හැම වෙලාවම කතා කරේ ක්‍රිකට් ප්‍රධානව මේ රටේ මේ හැම සම්මේලනයක්ම සම්මේලන 73ම එක හා සමාන අපි අපේ ශක්තියේ හැම ක්‍රීඩාවම ජයග්‍රහණය කිරීම සඳහා යොමු කර යුතුයි කියලා. ඒ නිසා ගමට ක්‍රිකට් පමණක් නෙමෙයි, ගමට පාපන්දු සමහර පෞද්ගලික මංගිය හුඟක් තැන්වලට උතුරු මැද පළාතේ කුමාරසිංහ මැතිතුමා ජීවත් වෙන ඒ ප්‍රදේශයට මම හිතන්නේ ඒ ප්‍රදේශවල කියලා පාසල්වල අපි ආරම්භ කළා පාපන්දු ක්‍රීඩාව. ඒ වගේම සම්මේලනවල තිබුණ ගැටුම් මත ගැටුම් පෞද්ගලිකව සාකච්ඡා කළා සභාපති ලේකම් එහෙම නැත්නම් හිටපු සභාපති ඒ පාලක මණ්ඩලත් එක්ක ඒ තිබුණු ගැටලු निराකරණය කරගන්න අපිට පුළුවන්කම ලැබිලා තිනවා. අද පළවෙනි වතාවට මේ සම්මේලන 73ම ඉතාම හොඳින් ක්‍රියාත්මක කරගන්න අපිට අවස්ථාව ලැබීම මම හිතන්නේ අපි ක්‍රීඩා වශයෙන් ලබාගත් සුවිශේෂී ජයග්‍රහණයක් කියලායි මම අද දවසේ කල්පනා කරන්නේ. ඒක ඔබතුමා දන්නවා ඇති විශේෂයෙන් අපි දායසිරි දායසගර මැතිතුමා ක්‍රීඩා සම්මේලන ක්‍රීඩා මාත්‍යාංශය තුල මොන තරම් ප්‍රශ්න තියෙනවද කියලා. ඒ අය අපි මොනාකරෙන් කතා කළත් ඒ අයගේ හැමදාම මොකක් හරි ගැටුමක් තියෙනවා. හැබැයි ඒවා ඔක්කොම අද निराකරණය කරගෙන සාකච්ඡාවෙන් සම්මුතියෙන් අපිට පුළුවන්කම ලැබුණා අන්තිමට තිබුණා එල්ලේ විනිසුරුවන්ගේ සම්මේලනයේ සහ එල්ලේ පාලක මණ්ඩලයේ සම්මේලනයේ අපි ඒකත් පහුගිය සතියේ මම දෙගොල්ලම ගිරල්ලා ඒ අයත් එක්ක තිබුණ ගැටලු निराකරණය කරගන්න මේ එකට වැඩ කරන්න කියන පණිවිඩය අපිට ලබා දෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම උසස් කාර්ය සාධක ඒ වැඩ පිළිවෙල යටතේ අද ක්‍රීඩා මාත්‍යාංශයෙන් කෝචස්ලා ඔබතුමා කිව්වා කෝචස්ලා ගැන ඒ වගේම ක්‍රීඩකව ගැන ක්‍රීඩකෙන්ට මුදල් රුපියල් 70 ලක්ෂයක් 75000ක් 50000ක් මේ ආදි වශයෙන් ලබා දෙන්නත් අද අවශ්‍ය කටයුතු කළා දෙනවා. හැම කෝච කෙනෙකුටම එහෙම මුදල් ලබා දෙන්න අවශ්‍ය කටයුතු කළා දෙනවා ඔවුන්ගේ ඒ වගකීම ඉෂ්ට කිරීම වෙනුවෙන්. මෙතනදී ගරු අමාත්‍යතුමනි මුලාසන ගරු මන්ත්‍රීතුමනි මම දකින එක දෙයක් තමයි අපි කොයි ආකාරයෙන් කණ්ඩායම් තෝරගත්තත් ක්‍රිකට් වෙන්න පුළුවන් පාපන්දු වෙන්න පුළුවන් මේ හැම අයිටම තියෙනවා වගකීමක්. මේ හැම ක්‍රීඩකෙකුටම තියෙනවා වගවීමක්. අපි වගවීම බලාපොරොත්තු වෙන්නේ පාර්ලිමේන්තුවෙන් එහෙම නැත්නම් ආණ්ඩු පක්ෂයෙන් පමණක් නෙමෙයි. මේ වගවීම කියන එක මේ රටේ හැම ශ්‍රේෂ්ත්‍රයකම ඒ උසස් හැම අයගේම වගකීමක් තියෙනවා. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම තෝරගත්තත් ඒ කණ්ඩායම රටේ තියෙන වගවීමක් නැත්නම් ඒකේ පාලක මණ්ඩලය පමණක් නෙමෙයි සිලෙක්ෂන් කමිටියක පමණක් නෙමෙයි තෝරා ගැනීම පුහුණුකරුවන් පමණක් නෙමෙයි කෝචස්ලා පමණක් නෙමෙයි මේ වගවීම තියෙන්න ඕනේ හැම ක්‍රීඩකෙකින්. අපි මල්ල ක්‍රීඩාවට දැන් පැරිස් ඔලිම්පික් උළෙලට අපේ 6 දිනක් ක්‍රීඩක ක්‍රීඩිකාව යනවා මල්ල ක්‍රීඩා වලින් ඒ වගේම බැඩ්මින්ටන් ක්‍රීඩාවෙන් ඒ වගේම ස්විමින් වලින් පිහිනුම් වලින් අපි ක්‍රීඩකයෝ 6 දිනක් යනවා. ඉතින් මේ 6 දින යනකොට අපි ඒ ජයග්‍රහණය ප්‍රාර්ථනා කරන්න. විශේෂයෙන් ඒ අතර තිබුණ ඔවුන් ආපු ගමන මම හිතන්නේ රෝසමල්ලි හනායක විල්ලුද පලස්සුර ආපු ගමනක් නෙමෙයි. මම හිතන්නේ බොහොම කටෝර දුෂ්කර ගමන් මාර්ගයක ආපු ඉන්න ක්‍රීඩක ක්‍රීඩිකාව ඉන්නේ. සමහර වෙලාවට පුහුණු වීම සඳහා උන්ට යාමට පවා මුදලක් පවා නැතුව තිබුණ අවස්ථාවන් දැක්කා. විශේෂයෙන් මධ්‍යම පළාතේ තරුසි කරුණාරත්න ක්‍රීඩිකාව මීටර 800 ආසියානු ක්‍රීඩා උළෙලේ ඒ ජයග්‍රහණය කරපු ඇහත් මේ ගමන යනවා. අපි පසුගිය කාලේදී ඉල්ලීමක් කළා මධ්‍යම පළාතේ ගරු ආණ්ඩුකාරතුමාගෙන්. එතුමත් ඒ සඳහා සහයෝගයක් ඒ තරුසි ක්‍රීඩිකාව වෙත ලබා දුන්නා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍යාංශය මේ රටේ විශේෂයෙන් දයාශ්‍රී ජයසේකර මැතිතුමාව දන්නවා ක්‍රීඩා පිටනේ සකස් ක්‍රීඩා පිටි සකස් කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉස්සගෙන. හැබැයි මේ ඔක්කොම කරන්නේ අද රටේ ආර්ථිකයේ යම් තිබෙන මන්දගාමී තත්ත්වයක් තුළ. ඒ වගේම මෙතෙක් ක්‍රීඩාව හොකී ක්‍රීඩාවට විශාල ගැටලුවක් වෙලා තිබුණා. මූලාසනය කරු මන්ත්‍රීතුමනි හොකී ටර්ෆ් දෙකම අපිට තිබුණේ නැහැ පහුගිය කාලේදී. ටර්ෆ් දෙකම රීඩ් මාවතේ කොළඹ සහ මාතලේ තිබුණ එකම ටර්ෆ් එක. අපි කොයිතරම් ගමේ තනකොළ ග්‍රාස් කෝට් එකේ සෙල්ලම් කරත් අපි ජාත්‍යන්තර මට්ටමට යන්න නම් මේ දොරකඩ තමයි ටර්ෆ් එකේ සෙල්ලම් කිරීම. මේ ටර්ෆ් දෙකම තිබුණේ නැහැ. හැබැයි අද වෙනකොට මේ සතිය වෙනකොට මේ ටර්ෆ් දෙකම ඔලිම්පික් ඇප්‍රූව්ඩ් හොඳ ටර්ෆ් දෙකක් බ්ලූ කලර් ටර්ෆ් දෙකක් ගේන්න අවශ්‍ය දේ වැඩ පිළිවෙල ගෙනල් තිනවා ලංකාවට. ඒ සඳහා සියලු කටයුතු ක්‍රීඩා පිටි දෙකම දැන් සකස් කරමින් පවතිනවා. මම හිතන්නේ ලබන මාසේ 15 වෙනකොට අපිට පුළුවන් වෙනවා ඒ හොකි ටර්ෆ් දෙකම විවෘත කරන්න. ඉතින් මම හිතනවා හොකි ක්‍රීඩාවෙන් අමම දකින දේ තමයි ක්‍රිකට් ක්‍රීඩාවෙන් වගේම කණ්ඩායම් තරඟ දිහා බලුවොත් හොකි ක්‍රීඩාවෙන් අපිට සුවිශේෂී ජයග්‍රහණ ආසියා කරේ සහ ජාත්‍යන්තරව ලබා ගන්න පුළුවන් කියන එක. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ෆෝර් නේෂන්ස් ටූර්නමන්ට් එකක් කණ්ඩායම් හතරක් මේ රට උස්බෙකිස්තාන්, තායිලන්ඩ් මේ වගේ රටවල් හතරක් ගෙනල්ලා ඒ හොකි ටර්ෆ් දෙක විවෘත කරන්න අපිට මාසෙදී. ඉතින් මම හිතනවා ඒක අපිට ලද ලොකු ජයග්‍රහණයක්. මොකද අපිට ග්‍රාස් කෝට් එක අපි සෙල්ලම් කළා. සෙල්ලම් කරන අපි ජාත්‍යන්තරයේ සෙල්ලම් කරන ඒ ටර්ෆ් එක තුළ ඒ තිබෙන රිද්මය, ඒ වෙලාව, කලාව ඒවන්ව සෙල්ලම් කරන්න ගියොත් අපිට තඩකොළ පිටිනේ ගහලා ඒක කරන්න යන්න බෑ. ඉතින් මම හිතනවා ඒ ටර්ෆ් එකට හුරු කිරීම මත අපේ වගේ කීමක් හොකි ක්‍රීඩාවෙන් විශේෂයෙන් මම ඒ පිළිබඳ විශේෂ උනන්දුවකින් කටයුතු කළා. ඒක කියන්න ඕනේ ඒ සඳහා ජනාධිපතිතුමාගේ ගෞරවනීය දායකත්වය ලබා දුන්නා හරින් පරන්දු ඇමතිතුමා. මම හිතන්නේ ඒ සඳහා බොහොම ඉහුසුල කටයුතු කරලා උනන්දු වෙලා කටයුතු කරලා අදේ ජයග්‍රහණ ලබන මාසේ 14-15 වෙනකොට අපිට ලබා ගන්න පුළුවන් කියන එක. ඒ වගේම කුමාරසිංහ මන්ත්‍රීතුමා කිව්ව අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් නියෝජනය කරන අපි එතුමාට දුන්නා මෙට්‍රස් එකක්, හයි ජම්ප් මෙට්‍රස් එකක්. මම හිතන්නේ එක මෙට්‍රස් එකක් රුපියල් 110,000ක් 1,000,000 වගේ වෙනවා. මම හිතන්නේ එතුමාටත් අපි ඒක ලබා දෙන්න අපිට පුළුවන්කම ලැබුණා. මම හිතන්නේ ඒ තුළ මල්ල ක්‍රීඩාව, ජවනහ පිටිය, ඒ ක්‍රීඩා තරඟ ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඒ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා ඔවුන්ගේ උනන්දු වැඩි කිරීම සඳහා අපි ඒ කටයුත්ත ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ නිසා මුල් අස්සනේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් අංක 25 1973 අංක 25 දරන ක්‍රීඩා පනත යටතේ සාධන ලද නියෝග වරින් වල සංශෝධනය කිරීම හේතුවෙන්
කාලය අවසානය කරව ඇමතුමා.
නෑ මට විනාඩියක් දෙන්න පිළිතුරු කතාව නිසා ගරු මුලසේ මන්ත්‍රීපති, මේ සංශෝධන කිරීම නිසා අපිට පුංචි පුංචි ගැටලු ඇති වුණා. හරියට මේවා ක්‍රියාත්මක කරගන්න බැරි වුණා. ඒ නිසා ක්‍රීඩා අමාත්‍යලා විසින් අංක 2382 ඉරක් ඇල ඉරක් 32 දරනහා 2023-05-03 දිනදී අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් 2024 අංක 1 දරන ජාතික ක්‍රීඩා සංගම් නියෝජන නියෝග ප්‍රකාශනය පැක්කෙන් ලදී එහි අන්තර්ගත සුවිශේෂ කරුණු ලෙස පහත කරුණු දැක්විය හැක. ක්‍රීඩා පනත මෙතෙක් තිබූ රෙගුලාසි උල්ලංඝනය කරන ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන වල පුජිලන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රීඩා විෂය භාර අමාත්‍යතුමා වෙත බලය පැවරී ඇති අතර ඉතා සුළු ක්‍රියාවක් පැමිණිල්ලක් සම්බන්ධයෙන් වුවද භූවිතද ගරු අමාත්‍යතුමා වෙත යොමු කිරීමට සිදුව තිබුණි. නව රෙගුලාසි අනුව ජාතික ක්‍රීඩා සංගම් සම්මේලන 73ක් සම්බන්ධයෙන් අවශ්‍ය විට පියවර ගැනීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයා හට ඍජුවම මැදිහත් වීමට බලය ලබා දී මගින් මෙතෙක් ක්‍රීඩා විෂය භාර අමාත්‍යතුමා වෙත පවතින බලය විමධ්‍යගත. මම හිතන්නේ මේක තමයි හොඳම ගත්ත තීන්දුව. මේ නිසා අපිට තිබුණු ප්‍රශ්න බොහොමයක් නිරාකරණය කරගෙන පසුගිය කාලයේදී අවස්ථාව ලැබුණා ගරු මුල අසනේ මන්ත්‍රීතුමනි. පුජ්‍යලයකට එක් ජාතික ක්‍රීඩා සම්මේලනයක පමණක් නිලතල දැරීමට හැකියාව ලබා දීම මත ක්‍රීඩා සංගම් සම්මේලනවල ස්වාධීනත්වයට ප්‍රමුඛතාව ලබා දීම, ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනවල විධායක කමිටුවේ දුරදැරිය හැකි කාලය වසර 16කට සීමා කිරීම, ක්‍රීඩාවෙන් දේශපාලන ඉවත් කරන කර සාධාරණ අපක්ෂපාතී ලෙස ක්‍රීඩා විදියට මෙහෙයීමට හැකියාව ඇති කිරීම, ජාතික ක්‍රීඩා සංගම් සම්මේලනවල තේරීම් කවුරු පත් කිරීමේදී දස දෙනෙකුයි යුක් නාම යෝජනා ලේඛනයක් ඉදිරිපත් කළ නොහැකි අවස්ථාවලදී ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් නිදහස් කිරීමක් ලබාගත හැකිවීම මගින් මීට පෙර පෙන්නගුණු ගැටලුකාරී තත්ත්වයන් උද්ගතයෙන් වැළැක්වීම, පරිපාලනමය ගැටලු ගැටලුවලට වඩා ක්‍රීඩා සහ ක්‍රීඩක ක්‍රීඩාකරුවන් කෙරෙහි අවධානය යොමු කිරීමට ඉඩ ප්‍රස්තාව සැලසීම, ලියාපදිංචි ජාතික ක්‍රීඩා සංගමයක සම්මේලනයක යම් තීරණයකින් හෝ ක්‍රියාවකින් අගතියටපත් ඕනෑම පුජ්‍යලගේ දුක් ගැනවිල්ලක් සඳහා සාධාරණ අපක්ෂපාත ඉක්මන් තීරණ ලබා දීම වෙනුවෙන් පළමුවරට ක්‍රීඩා ඔම්බුස්මන් කෙනෙක්, මම හිතන්නේ ඒක පාර්ලිමේන්තුවේ පවතින ක්‍රමයක්, දුක් ගන්නාරා ඔම්බුස්මන් නමින් තනතුරක් ඇති කර ඇත. ඒ මගින් අගතියටපත් පුජ්‍යලෙකුට ප්‍රථම මුදල් ගෙවීමකින් තොරව තම ලිඛිත ඉල්ලීම ඉදිරිපත් කළ හැක. අභ්‍යාචන උපදේශක කමිටුවටද පෙරලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මෙයාදී වශයෙන් ගරු මුලස්සනේ මන්ත්‍රීතුමනි, ඔබතුමා ක්‍රීඩාවට ආසා කරන වශයෙන් මෙරටේ සමස්ත ක්‍රීඩාවෙත් පවතින ගැටලු නිරාකරණය කිරීම සඳහා සුවිශේෂී ක්‍රියාමාර්ග රාශියක් කරන් තියෙනවා. අපි ලබන සතියේ ඉඳලා ක්‍රීඩා සම්මේලන නිලධාරීන් ගෙන්නලා ඒකම ඒ ක්‍රීඩාවේ කෝචස්ලා උසස් කමිටුවේ කීප දෙනෙක් ගෙනල්ලා දෙගොල්ල ඉස්සරහා ඔබගේ ඉදිරි අවුරුදු වල ඔබගේ සැලසුම කොහක්ද ක්‍රීඩා සම්මේලනයේ සැලසුම කොහක්ද කියන එක එසවිත ඉතනගේ මන්ත්‍රීතුමනි අපි ලබන සතියේ ඉඳලා ඒක සාකච්ඡා කරලා ක්‍රියාත්මක කරන්නත් මේ වෙනුවට අවශ්‍ය කටයුතු කරලා තියෙනවා මම හිතනවා කෝචස්ලායි පාලක මණ්ඩලයයි එතන හිටියාම ඔවුන් දෙගොල්ලගේම අදහස් අරගෙන ඉදිරි අපේ අඩුගානේ ඉදිරි අවුරුදු 5කට ක්‍රිකට් ක්‍රීඩාව හෝ ඕනෑම සම්මේලනයක ක්‍රීඩාව සංවර්ධනය වෙනුවෙන් ඒ ගන්නා ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීමට අවශ්‍ය කටයුතු කිරීම තුළින් අපි විශ්වාස කරනවා මේ රටේ T20 පමණක් නැමේ හැම ක්‍රීඩාවකින්ම ඉදිරි කාලයේදී අපිට ජයග්‍රහණ ලබා ගන්න පුළුවන් ඒ කියලා. ඒ නිසා අවසන් වශයෙන් මම ස්තුතන් දෙනවා රෝහණ බණ්ඩාර ගරු මන්ත්‍රීතුමාට මෙවැනි කාලීන කාලෝචිත යෝජනාවක් අද ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් හේසාවිතන්ගේ මන්ත්‍රීතුමාට කුමාරසිංහ මන්ත්‍රීතුමාට සහ හිටපු අමාත්‍ය දයාසිරි ජයසේකර මහත්තුමාට සහ මූලාසෙන් සිටින ඔබතුමාට මම හිතන්නේ මේ කාර්ය සම්බන්ධයෙන් බොහොම උනන්දුවක් දක්වලා කටයුතු කිරීම සම්බන්ධයෙන් බොහොම ස්තුති ගරු මන්ත්‍රීතුමනි ස්තුති.
බොහොම ස්තුති ගරු අමාත්‍යතුමා. යෝජනා ඉදිරිපත් කර ගරු රෝහණ බණ්ඩාර මහත්මයා ඔබතුමාගේ කතාව විනාඩි 5. ගරු ඉරාන් වික්‍රමරත්න මහත්මයා
සමා වෙන්න. ස්තුති අධිකරණ ඇමතිතුමා මෙතන ඉන්න නිසා ඉක්මනට පොඩි ප්‍රශ්නයක් අහන්න.
ඔබතුමා ඉන්නවා දිගටම ඉන්නවා ඊළඟ යෝජනාවකට
තියෙනවා. ඉක්මන ඉක්මනට අහන්නම්. බොහොම කෙටියෙන් අහන්නම්. දැන් අපේ බන්ධනාගාරවල 30,000කට වැඩි සෙනග ඉන්නවා. ඒ ඉන්න පුළුවන් 13,000කට පමණ. එතකොට කාන්තාවන් විශේෂයෙන්ම අම්මලා ආච්චිලා ඉන්නවා හරියට ඉන්නවා වයස 80ට වැඩි අයත් ඉන්නවා ඔබතුමාන්ට කරුණා කරලා සලකලා බලලා බැරිද ක්‍රමවේදයක් හදන්න විශේෂයෙන්ම මේ වයසට ගිය ජේෂ්ඨ අයව නිදහස් කරන්න සමාව දීලා ක්‍රමවේදයක් හදන්න බැරිද කියලා මම අහන්න
කැමතිතුමා
ගරු සභාපතිතුමනි එතුමා ඇත්තටම අහුවේ තම වැදගත් ප්‍රශ්නයක් පහුගිය කාලේ පුරාවටම මීට අපිත් පිළිතුරු සොය සොයා තමයි හිටියේ. ඒකේ එක අදියරක් විදිහට ගරු සභාපතිතුමනි අපි මීට අවුරුදු එකමාරකට විතර කලින් බන්ධනාගාර රෙගුලාසි පද්ධතිය වෙනස් කරලා පාර්ලිමේන්තුවෙන් අනුමැතිය ගත්තා. ඒ රෙගුලාසි අනුව හිරගෙවල් වල ඉන්න වයසට ගිය අය, දුර්වල අය, ටර්මිනල් ඉල්නස් වගේ ඉත අසාධ්‍ය පිළිකා වගේ රෝග තියෙන අය, ඒ වගේ උදවිය සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරල්වරයා විසින්පත් කරනු ලබන ත්‍රිපුජ්‍යල වෛද්‍ය කණ්ඩායමකට යොමු කරලා ඔවුන් නිර්දේශ කරනවා නම් නිදහස් කිරීම සඳහා නීතිය අපි හදලා තියෙනවා. නමුත් අවාසනාවන්ත කාරණේ තමයි සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරල්තුමා පත් කරපු ඒ කණ්ඩායම ගරු සභාපතිතුමනි මේ අර ලේමාරු කරන්නේ මේ මොනවද ඩයලිසිස් ඩයලිසිස් කරන රෝගියෙක්වත් නිදහස් කරන්න කටයුතු කරේ නැහැ. මට තොරතුරු ලබා දුන්න 100 දිනක් විතර අපි යොමු කරා. ඩයලිසිස් කරන රෝගියෙක්වත් නිදහස් කරන්න ඒගොල්ල රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම එතුමා කියපු කාරණේ පෞගිය මාසයේ ගරු සභාපතිතුමා ඔබතුමා දන්නවා අපි අලුතෙන් සංශෝධනය කරා අපරාධ නඩු විධාන සංග්‍රහය. සමහර ඉරකරුවෝ ඉන්න ඔවුන්ගේ සිර දඬුවමට වඩා දීර්ඝ කාලයක් ඔවුන් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා තියෙනවා. නමුත් අවසාන තීන්දුව දිනේ නිසා මේ කාල සීමාව ගණන් ගන්නේ අර ලැබෙන අවසාන එක අවුරුදු 10 නම් සමහරවිට අවුරුදු 20ක් ඉන්න වෙච්ච වෙලාවල් තියෙනවා. ඒකේ නිවැරදි කරන්න තමයි අපි මේ අපරාධ නඩු විධාන සංග්‍රහය ගිය මාසේ සංශෝධනය කරේ. නමුත් ඉන්න අයට ඒකෙන් සහනයක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා විශේෂ විධි විධාන පනතක් හදලා මම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරලා තියෙනවා. දැනට ඉන්න සිරකරුවන්ටත් ඒ පිළිබඳව විශේෂඥ කමිටුවක් පත් කරලා නිර්දේශ අරගෙන ඒ රිමාන්ඩ් බන්ධනාගාරයේ හෝ පෙන්ඩින් යැපි ලැබියාචනය පවතිද්දි රිමාන්ඩ් බන්ධනාගාරයේ හිටපු කාල සීමාවල් ඒකට හිලව් කරලා අඩු කරලා ඒගොල්ල නිදහස් කරන්නයි කියන කාරණේ. ඊට අමතරව අපි ඒ දරපු උත්සාහය ප්‍රිසන් රෙගුලේෂන්ස් වෙනස් කරලා කරපු උත්සාහය අසාර්ථක වුණ නිසා අපේ බන්ධනාගාර ආඥාපනත මේ ඉතාමත්ම පරණ ආඥාපනතක් ඒකේ 40 වගන්තිය සහ 80 වගන්තිය යටතේ අමාත්‍යවරයාට බලය තිබෙනවා රෙගුලාසි හදන්න. ඒ රෙගුලාසි යටතේ ගරු සභාපතිතුමනි මම රෙගුලාසි හදලා දැන් කැබිනට් මණ්ඩලයේ ඉදිරිපත් කරන්න යවලා තියෙන්නේ. ඒ අනුව දැනට පවතින ක්‍රමය අනුවත් එල්ලුම්ගහට නියම වුණ අය සහ ජීවිතාන්තය දක්වා අය හැරෙන්න අනිත් අයට අවුරුදු 20 අයට යම් කිසි ඒගොල්ලන් හොඳ චර්යාවෙන් හිටියොත් කාලය අඩු වෙනවා. ඒ අනුව අවුරුදු 13 හමාරකින් විතර නිදහස ලබන්නට පුළුවන්. දැන් මම මේ රෙගුලාසි මගින් යෝජනා කරලා තිබෙනවා මරණීය දඬුවමට නියම වෙච්ච අය අවුරුදු 5කට වැඩිය අර සෙල් එක ඇතුලේ තියාගත්තොත් ඒගොල්ලන්ගේ ජීවිත කොහොමත් ඉදිරියට ගෙනියන්න බෑ. ඒ නිසා අවුරුදු 5කට පස්සේ අපි ඒ පත් කරනු ලබන විශේෂඥ කමිටුවට ඉල්ලීමක් කරලා ඔවුන් යහපත් කල් ක්‍රියාවෙන් ගත කරලා තියෙනවා නම් ඔවුන්ගේ දඬුවම පරිවර්තනය කරනවා ජීවිතාන්තය දක්වා. එතකොට ජීවිතාන්තය දක්වා සිරගත වෙච්ච උදවිය අර මරණ දඬුවමෙන් නම් ඒ ආවේ ජීවිතාන්තය දක්වා. තව අවුරුදු 12 ගියාට පස්සේ ඔවුන්ට ඉල්ලීමක් කරන්න පුළුවන් ඔවුන්ගේ හොඳ කල් ක්‍රියාව මත ඒක අවුරුදු 20කට පරිවර්තනය කරන්න. එහෙම පරිවර්තනය කෙරුවොත් අර සාමාන්‍ය කාල සීමා ගණන් ගන්නකොට අවුරුදු 13මාර නිසා අවුරුදු 17 දී ඒ උදවිය නිදහස් කරන්න පුළුවන්. ඊළඟට ජීවිතාන්තය දක්වා සිර දඬුවම දීපු අයට ඒගොල්ලන්ට අවුරුදු 15 යනකොට ඉල්ලීමක් කරන්න පුළුවන් අවුරුදු 20ට පරිවර්තනය කරන්න කියලා. එහෙම වුණොත් ඒ නිදහස දුන්නොත් අවුරුදු 15 දී යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අවුරුදු 20 දීපු අය ඉන්නවා නම් අවුරුදු 13මාරෙන් යන්න පුළුවන්. අපි දන්නවා මේ සිරකරුවෝ සංවිධානාත්මක කල්ලිවල හිරකරුවෝ හැරෙන්න අනිත් සියලු දෙනාම මේ අපරාධකරුවෝ කියලා බන්ධනාගාරයට ආවට ඒගොල්ල කරපු දේවල් ගැන ලත වෙනවා. ඒගොල්ල පුනරුත්ථාපනය වෙලා සමාජයේ හොඳ පුරවැසියන් විදිහට ඉන්න කල්පනා කරනවා. ඒ වගේම අපි ඒ සඳහා පුහුණු වැඩසටහන් නිරන්තරයෙන්ම ක්‍රියාත්මක වෙනවා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා බන්ධනාගාර ආඥා පනතේ 40ත් 80ත් යටතේ ඉතා ඉක්මනටම ඒ රෙගුලාසි ටික ඉදිරිපත් කරන්න පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවේ සම්මත කරාට පස්සේ ලොකු සහනයක් අපිට දෙන්න පුළුවන් වෙයි. ඒ උදවියට ඔබතුමා කිව්වා වගේ අපි අමාරුවෙන් බන්ධනාගාර පද්ධතිය පවත්වාගෙන යන්නේ දියුණු රටවල මෙන් අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට හැකියාවක් නැහැ. අපේ කැපැසිටි එක 30,000කට ඔරොත්තු දෙන්නේ නැහැ. අපි උත්සාහ කරනවා ඔවුන්ටත් සාධාරණයක් කරමින් මේ ප්‍රශ්නේ විසඳන්න.
ප්‍රමුඛිතේ ආගරු දලසලහ ප්‍රමුඛතුමනේ
ඒ වගේ ඉතාම ජාතික වශයෙන් වැදගත් පැහැදිලි කිරීමක් සඳහා මට විනාඩියක් දෙන්න අධිකරණ ඇමතුමා එකඟද? ඔබතුමාගේ අවසරය අවශ්‍යයි. ගරු ඇමතුමනි, මේ බ්‍රේකින් නිවුස් එකක් විදියට දැන් මොහොතකට පෙර ආවා 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ලබා ගන්නා තුරු ඉදිරි ජනාධිපතිවරණයක් පැවැත්වීම තුළින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් දැන් ඉදිරිපත් කරයි කියලා. අර මීට පෙරින් පෙත්සම ඉදිරිපත් කරේ එල් ලකුරෙන් නම පටන් ගන්න කෙනෙක් මේත් එල් ලකුරක් තමයි. මම දන්නේ වැඩි විස්තර මේ තුල ගරු මුලසුනේ මන්ත්‍රීතුමනි, රටේ ඉතා ව්‍යාකූල තත්ත්වයක්, අවිනිශ්චිත තත්ත්වයක්. ඒ කියන්නේ අද ඇවිල්ලා අපි මේ විවාදය පටන් ගන්න 12 වෙනිදා ජූලි මාසේ. තව දවස් 4කින් මැතිවරණ කොමිසමට නීත්‍යානුකූල බලයක් පැවරනවා ජනාධිපතිවරණය පවත්වන්න. මේ එලිපත්te ඉඳගෙන ආසන්න මොහොතේ අවසන් තප්පරේ 11th hour මෙවැනි මේ ආකාරයට මම මේ කියන්නේ පුරවැසියෙක්ට අධිකරණයට යන්න තියෙන බලය අහෝසි කරන්න නෙමෙයි, අයිතිය නැති කරන්න නෙමෙයි. නමුත් ඉතාම ව්‍යාකූල තත්ත්වයක් දැන හෝ නැදන කුමන්ත්‍රණකාරීව, මගේ නිගමනය කුමන්ත්‍රණකාරීව මේ ව්‍යාකූල තත්ත්වය රට තුළ නිර්මාණය කරනයි කියලා. එහෙනම් මම කැමති එහෙම මේ අධිකරණ කටයුත්තක් සිදු වෙනවද? ඒ තුලින් මම මේ කියන කාරණේ මේ කියන ආකාරයට ඉතා ව්‍යාකූල තත්ත්වයක් ජනමනසේ, ජනදායකය තුළ, රට තුළ අධිකරණ පද්ධතිය තුළ නිර්මාණය වෙනවද? කොහොමද මේක වළක්වගන්නේ? ඉතාම ආසන්න මොහොතේ අවසන් තත්පරෙ මේ වෙනි සිදුවීම් ජාලාවක් මතුනෙන් පස්සේ. බොහොම ස්තුතියි.
අර අධිකරණ ඇමතුමා
දරු සභාපතිතුමනි, තුමා අහපු ප්‍රශ්නය ජාතික වශයෙන් වැදගත් ප්‍රශ්නයක් නිසා මම පැහැදිලි උත්තරයක් ඒ සම්බන්ධව ලබා දෙනවා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ඉදිරිපත් කළේ ජනතාවගෙන් ලබාගත් වරමක් මත 2015 ජනාධිපතිවරණේ අපි ජනතාවගෙන් ඉල්ලපු වරම තමයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරන්න, විශේෂයෙන්ම ජනාධිපතිවරයාගේ දුරකාලය අවුරුදු 6-5ක් කරන්න, පාර්ලිමේන්තු දුරකාලයේ අවුරුදු 6-5ක් කරන්න, ඒ වගේම විධායක ජනාධිපතිවරයාගේ බලතල සීමා කරන්න. ඒ 19 වෙනි සංශෝධනය අපි මාර්තු මාසයේ 2015 ඉදිරිපත් කරා. ඒ සම්බන්ධව පෙස්සම් ගණනාවක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වුණා. ඒ ශ්‍රේෂ්ඨාධිකරණ පෙස්සම් සලකා බලලා දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව ඒවකට හිටපු ගරු අගවිනිසුරු ශ්‍රීපවන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණු ඒ අධිකරණ ඒ බෙන්ච් එක පැහැදිලි නඩු තීන්දුවක් ලබා දුන්නා. අපි ඉදිරිපත් කරපු 19 සංශෝධනයේ මගේ මතකය අනුව කරුණු හතරක් ජනමත විචාරණයකින් තොරව සම්මත කරන්නට බෑ කියලා. උදාහරණයකට ගත්තොත් එම ඒකේ අපි සඳහන් කරලා තිබුණා ආණ්ඩුවේ ප්‍රධානියා අග්‍රාමාත්‍යවරයාය කියලා. ශ්‍රේෂ්ඨාධිකරණේ කිව්වා එහෙම වෙන්න බෑ, ආණ්ඩුවේ ප්‍රධානියා වෙන්නයි කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියායි දෙන්නෙක් ඉන්න බෑ. රටේ රාජ්‍ය නායකයා විදිහට ජනාධිපති තමයි එතන ඉන්න ඕන. ඒක නිසා ජනමත විචාරණයක් නැතුව ඒක සම්මත කරන්න පාර්ලිමේන්තුවට බලයක් නැහැ කියලා. ඒ වගේ කරුණු හතරක් ඉදිරිපත් කරපුවාම ගරු සභාපතිතුමනි අපි මේ පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ කරුණු හතර අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු උපදේශ මත සංශෝධනය කරගෙන යන්නේ අපි බලතල අතහැරියා. ඒ ටික ඉවත් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ මඟ පෙන්වීම මත තමයි අපි මේ 19 සංශෝධනය ඉදිරිපත් කරේ. ඊළඟට ජනමත විචාරණය දුර කාලය පිළිබඳව ජනමත විචාරණයට යන්න ඕන කියලා තර්ක ඉදිරිපත් කරා ශ්‍රේෂ්ඨාධිකරණේ. ශ්‍රේෂ්ඨාධිකරණේ පැහැදිලි නඩු තීන්දුවක් දුන්නා ජනමත විචාරණයකට යන්න ඕන වෙන්නේ තියෙන අවුරුදු 6-7 කරන්න හෝ වැඩි කරන්න යනවනම්. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැඩි වෙනවයි කියන්නේ ළඟ අවුරුද්දක් අඩු කරලා මැතිවරණේ තියෙනවයි කියන්නේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය වැඩි වෙනවා, ඒ තනතුර දරන කෙනාගේ අයිතිය අඩු වෙනවා. එදී ආණ්ඩු ක්‍රම විවස්ථාව සෑම අවස්ථාවකම අර්ථ නිරූපණය කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා පරමාධිපත්‍ය ප්‍රමුඛස්ථානයේ දබලා. ඒක නිසා මේක දැන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලි නඩු තීන්දුවක් 19 ආණ්ඩු ක්‍රම විවස්ථා සංශෝධනයේ අනුව ලබා දීලා තියෙනවා. මොනම හේතුවක් නිසා අවුරුදු 5ට වැඩිය එක දවසක්වත් ජනාධිපතිවරයෙකුට බලයේ ඉන්න බෑ. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිටත් එහෙමයි, ජනතාවගෙන් තෝරාපත් කරගත්ත ජනාධිපතිතුමටත් එහෙමයි. එතකොට මේ සම්බන්ධව මීට පෙර නඩු තීන්දුව තුනක් ශ්‍රේෂ්ඨාධිකරණයේ දීලා තිබෙනවා. මේ ජනාධිපතිවරයාගේ කාලය පිළිබඳව අපේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව වර්තමානයේ පවතින විදිහට වළංගුයි කියලා. ඉතින් මේක පහුගිය කාලේ නිකන් මේ රටේ ජනතාවට විශාල කුතුහලයක් ඇති කරන විදිහට මේ අධිකරණ ක්‍රියාදාමය නිකන් ක්‍රියාදාමයේ විහිළුවක් බවට පත් කරන තත්වයකට දැන් ඇවිල්ලා තියෙනවා. එක මිනිස්සෙක් කුරුණෑගල ඉඳලා ඇවිල්ලා කියනවා එයා කවුද කියලා දන්නෙත් නැහැ. එයා කියනවා අභ්‍යාචනාධිකරණයේ සභාපතිට දුන්නේ නැත්නම් එහෙම උසස් වීම ශ්‍රේෂ්ඨාධිකරණයට ඒ මිනිස්යාගේ මූලික අයිතිවාසිකම උල්ලංඝනය වෙනවලු. මම දන්නේ නැහැ කොහොමද ඒක උල්ලංඝනය වෙන්නේ කියලා. ඉතින් එහෙම කියපුවම ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවක් දෙනවා සුප්‍රීම උසාවියට නඩු විනිශ්චයකාරවරු පත් කරන්න එපා කියලා. ඉතින් අධිකරණ ක්‍රමය දැන් විහිළුවක් වෙලා. මේක දැන් හැමෝම බනිනවනේ විවිධායකයටයි විවස්ථාදායකයටයි දෙකටම බනිනවා. හැබැයි අධිකරණය කොහොමද කටයුතු කරන විදිය? දැන් අර කුරුණෑගල පාර යන මිනිහෙක්ගේ කොහොමද මූලික අයිතිවාසිකම් උනේ? විනිශ්චයකාරවරයෙකුට මේ උසස් වීම දුන්නේ නැහැ කියලා, මට උසස් වීම දුන්නේ නැත්තම් ගරු මනු ගණේෂන් මැති ඔබතුමාගේ මූලික අයිතිවාසිකම් කඩ වෙනවද? මට උසස් වීම දුන්නේ නැත්තම්. ඉතින් දැන් මෙහෙම දීලා මේක දැන් එතන තහනම් නියෝග ලබා දෙනවා. තව කොහෙද මිනිහෙක් උස්බෙකිස්තානයේ ඉඳලා ඇවිල්ලා ඊයේ පෙරේදා මේ ඩලගරු ලාලස් මන්ත්‍රීතුමා කියපු නඩුවේ කවුද මිනිහෙක් උස්බෙකිස්තානයෙන් හොයාගෙන ඇවිල්ලා මේ ගරු සභාපතිතුමනි නඩුවක් දාලා කියනවා මේක මේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමාගේ කාලයේ අවුරුදු 5 නෙවෙයි 6ක් විදිහට සලකන්නේ කියලා. ඉතින් අධිකරණයේ හොඳටම ඒ පිළිබඳව දෝෂාරෝපණය කරලා ඒ නඩුව නිෂ්ප්‍රභා කරලා දැම්මා රුපියල් ලක්ෂයක් නඩු ගාස්තුත් ගෙවන්න කියලා. මොකද මේක අධිකරණයට දිගින් දිගටම අධිකරණයේ විහිළුවට අරගෙන මිනිස්සු හිතෙන පළියට සමහර නීතිඥවරුත් ලැජ්ජ නැතුව නීතිඥවරුගේ නීතිය දන්න අයනේ ඒ ලැජ්ජ නැතුව ගිහිල්ලා මේ වගේ නඩු අධිකරණ වලට ඉදිරිපත් කරනවා, තර්කත් කරනවා, නියෝගත් ඉල්ලනවා. දැන් මේ තව එකක් දැන් ගරු ඩලස් අලාප්පෙරුම මැතිතුමා ඉදිරිපත් කරා. මටත් මේ ටෙලිෆෝන් එකට ආවා ඇලර්ට් එකක්. කවුද ලක්සිරි කියලා කවුද නීතිඥ මහත්තයෙක් දැන් දාලා තියෙනවලු. ජනමත විචාරණයකින් අනුමත කරපු නැති නිසා 19 ආණ්ඩු ක්‍රම විවස්ථාව මේ අවුරුදු 6ක් කියලා තීන්දුවක් දෙන්න කියලා ශ්‍රේෂ්ඨාධිකරණේ. ගරු සභාපතිතුමනි මේ අධිකරණයේ විහිළුවක් කර නොගත යුතුයි නීතිඥවරුන් සහ රටේ ජනතාව. ඒ වගේම අධිකරණය තේරුම් ගන්නත් ඕන අධිකරණයේ අපක්ෂපාතීත්වය තියාගන්න. කවුරු හරි යාළු මිත්‍රෙක් ඇවිල්ලා නඩු තීන්දුවක් ඉල්ලුවයි කියලා දෙන තත්ත්වයට අධිකරණයටපත් නොවිය යුතුයි. ඊයේ පෙරේදා අධිකරණ සේවා කොමිෂන් සභාව දිග ලියුමක් සභාගත කරා. ඒ සභාගත කරේ මං නගපු මම උත්තර දුන්න උත්තරයට ගරු ජයසිරි ජයසේකර මැතිතුමාට. ඉතින් එතෙන්දී ඒ කියපු කරුණුවලට දැන් ඒවා නිවරදී කියලා තර්ක කරමින් ඉදිරිපත් කරා. දැන් අද මොකද්ද තියෙන්නේ? අද පුවත්පත්වල හැම පිටුවෙම දාලා තියෙනවා කොටුවේ මහේස්ත්‍රාත්තුමාගේ වැඩ තහනම්. ඉතින් මම කියපු එක බොරු නම් ඇයි තහනම් කරන්නේ? තහනම් කරන්න උවමනාවක් නැහැනේ. විස්කි කෝටි 20ක හොරකම් කරේ නැත්තම් මම කියනකම් හිටියද ඒකේ චූදිතය අත්අඩංගුවට ගන්න? එතන මං කියන එක බොරු නම් ඇයි එතන චූදිතයක් අත්අඩංගුවට ගන්න? ඒක නිසා ගරු සභාපතිතුමනි, අපි පැහැදිලිව කියනවා, අපි දේශපාලඥයෝ විදියට අපිට අවුරුදු 5කට නම් පාර්ලිමේන්තුවේ බලය දුන්නේ, අපි අවුරුදු 5කට වැඩිය දවසක්වත් ඉන්නේ නැහැ. මේ රටේ ඕනම දේශපාලඥෙක් අර ගමේ ගොඩේ තියෙන අර සිංහලෙන් කියන කතාව තියෙන්නේ බල්ල මාක් එකට ලේබල් ඇලෙනකන් අපි ඉන්න ඕනේ නැහැ. බල්ල මාක් වෙන්න ඕනේ නැහැ කිසිම පුජ්‍යලයක් මේ රටේ. ජනතාව යම් කිසි කාල සීමාවකට බලය දුන්නා නම් ඒ බලය මොන ආයතනයේද කියලා අදාළ නැහැ. බල්ල මාක් නෙවෙයි ගෙදර යන්න ඕනේ.
කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන විවාදයකට නොගෙහින් ගරු මන්තුමා දාසිර ජයසිරි මන්තුමා
ගරු මොලාසර මන්තුමා සුදුවන් තියෙන ඔබතුමාට විශේෂයෙන් මේ අපේ විජේදාස රාජපක්ෂ මහත්තයා කියපු කාරණෙත් එක්ක මොකද විශේෂයෙන් මම මේක දැන් අදත් ඇහුව මේ වරප්‍රසාද ප්‍රශ්නේ ගරු මහත්තයා ඔබතුමා හිටියේ නෑ උදේ. දැන් මොකද්ද අපි මේකට ගන්න පියවර කියලා? මොකද මේ රටේ විනිශ්චයකාරුන්ට මේ අපි සලකන්නේ මේ උන්නාංශ කියලානේ කියන්නේ නේ? ඔව් මේ නඩුකාර හාමුදුරුවෝ කියලා කියන්නේ. ඒ කියන්නේ අපි හාමුදුරුවන්ට සලකනවා වගේ අපේ ස්වාමින්වන් වහන්සේට සලකන නාමයෙන් තමයි නඩුකාර හාමුදුරුවෝ කියලා කියන්නේ.
කෙටියෙන්
එතකොට නඩුකාර හාමුදුරුවෝ සමහර ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙළ තමයි දැන් ඔබතුමා මේ පැහැදිලි කරලා දුන්නේ. අර කිව්වා වගේ මමත් ඇහුවේ බන්දුල නිස්සංග මැතිතුමා අපිත් අඳුරන කෙනෙක්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එතුමගේ ආජිවාසිකම් කඩ වුණා කියලා නඩුව දාන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රොෆෙෂනල් ගෲප් එකේ ඉන්න ලේකම් කුරුණෑගල. ඉතින් මන් දන්නේ ඒ කොහොමද ඒ සම්බන්ධ එන්නේ කියලා. මටත් ඒකයි මටත් ඒ ප්‍රශ්නේම තමයි මම ඇහුවේ. ඉතින් ඒ වගේම මම ඊයේ මතු කරපු කාරණේ මම ඔබතුමාට අද මතක් කරන්නේ. දැන් ගරු මොලසන මන්තුමනි, ඊයේ අපි දැක්කා පෙරේදා රූපවාහිනිය වල යන ඕගාලා අර ක්ලබ් වසන්තර වෙඩි තියපු පුද්ගලයා ඒකට ආරාධනා කරපු ටැටු කඩේ දාපු ටැටු මල්ලි ගෙන් ප්‍රශ්න අහනවා පොලිසිය සීනියර් ඩීආයිජි කෙනෙක් මේ. හරි, එතකොට මෙයා අහනවා මේ කට උත්තරයක් ගන්න ඔබතුමා දන්නවා
අපි දන්නවා
නිදිඥෝ විදියට කට උත්තරයක් ගන්නකොට කට උත්තරේ ගන්න ක්‍රමවේදයක් තියෙනවා. දැන් මොකද කරන්නේ? අර මිනිහගේ ජීවිතේ දැන් මේ මේ අනතුරු ලක් කරන්න තියෙන්නේ. ඇයි මිනිහා කියනවා මට මේ ආයෙ පැටි. දැන් පැටිගෙන් ඊළඟ ටොපිය ගන්නේ මේ ටැටු. හරි, ඉතින් මේ දැන් මේක එන ප්‍රශ්නයක්. හරි, ඉතින් මේවා තවත් දිගටම කරනවද මේ අධිකරණ ශේෂ්ඨයට? මේ අධිකරණයෙන් නඩුව දැන් ඊළඟට යන්න තියෙන්නේ. එතකොට අපිට අධිකරණ විනිශ්චයකාරුන්ට මුකුත් කියන්න දෙයක් නැහැ. මොකද හේතුව දැන් අර මනුස්සයා කියනවා මට වෙනම ප්‍රකාශයක් දෙන්න තිර දෙන්නලු මහේස්ත්‍රාත්තුමාගෙන් ඉල්ලනවා රහස්‍ය ප්‍රකාශයක්. එතකොට මොකද්ද මේකේ තියෙන අවසාන තීරණය? අනිත් එක තමයි එක විනාඩියක් මේ අනිත් එක තමයි දැන් බලන්න ඔබතුමා මං ඉදන් දකින්න ඇති ඔබතුමාටත් මං ඉදන් අපේ ගරු මන්ත්‍රීතුමා මේක වැදගත්. ඒකයි මම කියන්නේ ඊයේ ඔය ක්ලබ් වසන්ත කියන මහත්මයාගේ මිනිහ තිබුණා මෝචරියේ. දැන් ඒ මෝචරියේ තියෙන මිනිහ ෆොටෝ ගහලා එවනවා මුළු සමාජ මාධ්‍යවල. ඔහුගේ බඩ කපන හැටි, ඔහුගේ ඔළුවට මුණ්ඩ දාන හැටි මේක සම්පූර්ණයෙන් ඇත්ත වශයෙන් මේක සම්පූර්ණයෙන්
කාලය
මේ මෝචරියේ ඉන්න අය වග කියන්න ඕනේ. ඇත්ත වශයෙන්ම ඔවුන්ගේ වැඩ තහනම් කරන්න මොකද
ඒක
කරන්න බෑ. මේ මේවා මේවා දිගින් දිගටම සිද්ධ වෙනවා. ගරුක පොඩක් ඉන්න මට එක විනාඩියක් දෙන්න. මේක වැදගත් ඉන්න මං
කියන්නේ
මට එක විනාඩියක්
දෙන්න.
මේවා විතරක් නෙමෙයි, මේ වෙඩි තියලා දාන ඒවා, මේවා රූපවාහිනී වල මේ සමාජ මාධ්‍ය වල පෙන්වීම තුල ඇතිවන තත්ත්ව කල්පනා කරලා බලන්න. මං කියන්නේ මේක මේ මේ සමාජෙම බීජයට ලක් වෙන වැඩක්. ඒකයි මම මේ මතු කරේ.
ගරු අධිකරණ මැතිතුමා,
ගරු සභාපතිතුමනි, ගරු ජයසිරි ජයසේකර මන්ත්‍රීතුමා මේ ප්‍රශ්නේ කලිනුත් ඇහුවා. ඇත්තටම මේ ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු නියෝගය මගින් තහනම් නියෝගයේ නිකුත් කරවේ සමස්ත ව්‍යවස්ථාදායකයට විධායකයට ඒ වගේම සිවිල් සමාජය නියෝජනය කරන 3 දෙනෙක් ඉන්න ව්‍යවස්ථාදායක සභාවට. මම හිතන්නේ දිගින් දිගටම මේ වගේ අධිකරණ නියෝග නිකුත් කරන්න හේතුව තමයි ওই පුටුවේ තියෙන දෝෂයක් ගරු සභාපති ඔබතුමා ඉන්න පුටුවේ තියෙන දෝෂයක්. මොකද ඔබතුමාලා වග කියන්න ඕනේ එකට. මේ කතා කරනකොට ගරු මන්ත්‍රීතුමාලා ඔක්කොම මහා උජාරුවෙන් කියනවා මේ පාර්ලිමේන්තුව උත්තරීතරයි. අපි තමයි ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන්නේ කියලා. එහෙමනම් විවස්ථා සම්පාදනය ඒ වගේම ආණ්ඩුක්‍රම විවස්ථා සභාව සභාවේ කටයුතු රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීම කොමිෂන් සභා පත්කිරීම සම්බන්ධව පූර්ණ බලයේ තියෙන ආයතනයට තහනම් නියෝගයක් ආපුවාම ඔය පුටුවේ ඉන්න ගරු කතානායකතුමා වගකීම බාර ගන්න ඕන. මේ ඇවිල්ලා තියෙන්නේ තමන් බැඳෙන නියෝගයක්ද නැත්නම් තමන් බැඳෙන්නේ නැති නියෝගයක්ද කියලා. මේ පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න හැම ගරු කතානායක කෙනෙක්ම දිගින් දිගට කටයුතු කරලා තියෙනවා. ඉතින් ඒ වගේ බරපතල අවස්ථාවක් ආපු වෙලාවක් තමයි 2001 දී ගරු අනුර බණ්ඩාරනායක මැතිතුමා මේ පාර්ලිමේන්තුවේ කතානායකවරයා විදියට ඉන්නකොට ගරු සභාපතිනි මමත් ඒකට සම්බන්ධයි මමත් ඒ නඩුවේ පෙනී හිටියා පෙස්සම් කරුට. මමත් එක ඉල්ලීමත් අහුරු කළා මමත් ගත්තා අතුරු නියෝගයක්. නීතිඥවරයෙක් විදියට මමත් ඒක ගත්තා. හැබැයි මෙතෙන්ට ආපුහම ගරු කතානායකතුමා ඉතාමත්ම පැහැදිලි නිරවුල් තීන්දුවක් දුන්නා. පාර්ලිමේන්තුව බැඳෙන්නේ මොන වගේ තීරණ වලින්ද බැඳෙන්නේ නැත්තේ ප්‍රතික්ෂේප කළ යුත්තේ මොන වගේ තීරණද කියලා. ඉතින් ඒක සම්බන්ධව මේ පාර්ලිමේන්තුව දුර්වල ස්වභාවයෙන් කටයුතු කරන නිසා පාර්ලිමේන්තුවෙන් ඉටු වෙන්න ඕන වගකීම යුතුකම ඉටු නොවන නිසා අද මේ ව්‍යාකූල තත්ත්වය ඇති වෙලා තියෙනවා. එහෙනම් මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී නිවැරදි තීන්දුව ගනී කියලා ඔබතුමාලා.
ඔව් බොහොම ස්තුතියි ගරු රෝහණ දිසානායක මැතිතුමා ඔබතුමා යෝජනා ඉදිරිපත් කරපු මන්ත්‍රීවරයා විදිහට පිළිතුරු කතාව.
මම රෝහණ බණ්ඩාර. හරි හරි. සමහර දෙන්නම රෝහණලා අවුලක් නැහැ.
සමහරවිට.
හරි.
ගරු අධිකරණ මැතිතුමා.
එතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා ගරු සභාපතිතුමනි ප්‍රශ්න වැඩි නිසා මට ඒක පොඩ්ඩක් අමතකුනේ. දෙවෙනි ප්‍රශ්නේ තමයි මේ මිනි මැරුමක් සිද්ධ වුණා. මිනි මැරුම් කියන්නේ බරපතලම ගණයේ අපරාධයක්. එතකොට අපරාධ නඩුවේ දාන සංග්‍රහයේ එකින් එකට පැහැදිලිව තියෙනවා මේ වගේ අපරාධයක් වුණාට පස්සේ කොහොමද පරීක්ෂණ කටයුතු විමර්ශන කටයුතු කරන්නේ අධිකරණයට ගිහිල්ලා මේවා ඉදිරිපත් කරන්නේ කියලා. දැන් අර ඔබතුමා කියපු ප්‍රශ්නය අපි දැක්ක මමත් දැක්ක මාධ්‍යයට විවෘත කරගෙන සැකකාරයෙක්ගෙන් ඇවිල්ලා ප්‍රශ්න අහනවා. එතකොට මේක සම්පූර්ණයෙන්ම නීති උල්ලංඝනය කිරීමක්. හරිනම් මේ වෙනකොට ඒවා කරපු නිලධාරීන් වැඩ දහනවට ලක් වෙලා ඉන්නට ඕන. ඒ වගේම අධිකරණයට බලය තියෙනවා පවතින කටයුත්තක් විමර්ශනය වෙමින් පවතිද්දි මේ වගේ දේවල් මේ ආකාරයට හැසිරෙමින් මාධ්‍යයට විවෘත කරමින් කටයුතු කිරීම අධිකරණයට අපහාසයක්. ඒක නිසා අධිකරණයට මේ පවතින නඩුවක දැන් මේ නඩුවේ මම විශ්වාස කරන්නේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා. මේ නඩුව අහලා අවසානයේ යුක්තිය ඉෂ්ට වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද පොලිසිය යුක්තිය ඉෂ්ට කරලා තියෙන්නේ. පොලිසිය නඩුව ඇහුවා රටටම පේන්න. දැන් පොලිසියට නඩු තීන්දුව දෙන්න තියෙන්නේ විනිසුරුන්ට කරන්න දෙයක්වත් නැහැ ඔබතුමත් කිව්වා හරි එක. ඉතින් මේ වගේ ඉතාමත්ම මේ ව්‍යාකූල තත්ත්වයක්. ඔව් මම කියන්නේ ඉතින් රටේ නීතියනේ මම කියන්නේ. මට කාගේවත් ඉන්ට්‍රස්ට් එකක් බලන්නේ නැහැ. මම කාටවත් පෙනී හිටින පාර්ශවයක් නෙවෙයි. මම අධිකරණ ඇමතිවරයා රටේම අධිකරණ ඇමතිවරයා. ඒ නිසා රටේ ඕනම තැනක වැරද්දක් කරනවා නම් මට අයිතියක් තියෙනවා කතා කරන්න. අයිතිය නෙවෙයි ඒක මගේ වගකීම. ඒක මගේ වගකීම. එහෙමනම් මේ වගේ දෙයක් වුණාම විනිසුරුවරයෙකුට වගකීමක් තියෙනවා. යුතුකමක් නෙවෙයි ඒක. නීතියෙන් තියෙන දෙයක්. වගකීමක් තියෙනවා ඒ තැනැත්ත අත්අඩංගුවට ගන්න. ඒක පොලිස් නිලධාරියෙක්ද හමුදා නිලධාරියෙක්ද මමද ඔබද කියලා අදාළ නැහැ. ඒක මේ රටේ නීතිය. ඊළඟ පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස්පතිතුමාට වගකීමක් තියෙනවා. මේ වගේ නිලධාරීන් එක්ක කොහොමද මේ අපරාධ නඩු විමර්ශනය කරන්නේ? මේම නඩු විමර්ශනය කරන නීතියට අනුකූලද? ඒ නිසා මේක දැන් ගරු සභාපතිතුමනි දැන් මේ වගේ දේවල් වෙනකොට මොකද වෙන්නේ අවසානයේ? අවසාන වෙන්නේ අධිකරණ ක්‍රමයේ පිළිබඳ මේ රටේ මිනිසුන්ට තියෙන විශ්වාසය බිඳ වැටෙනවා. දැන් ඒක වෙලා සෑහෙන දුරට. අධිකරණ ක්‍රමයේ පිළිබඳ විශ්වාසය බිඳ වැටෙනවා කියන්නේ රට අරාජික වීමක්. ඔබතුමාගේවත් මගේවත් කාගේවත් ජීවිතවලට ආරක්ෂාවක් නැහැ ප්‍රජාතන්ත්‍රවාදී බිඳ වැටෙනවට පස්සේ. ජාතික ආරක්ෂාව ගැන කතා කරන්න බෑ. නීති ආධිපත්‍ය ගැන කතා කරන්න බෑ. ඒ නිසා නීති ආධිපත්‍ය රැකීම සඳහා කළ යුතු දේ තමයි මම කිව්වේ ඔබතුමාට. බොහොම ස්තුතියි ප්‍රශ්නය.